ගෞරවනීය පූජ්‍යපාද හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙනුත් නමකීමට අවසරයි. එසේම ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේ අපහා සම්බන්ධ වේ. එමෙ ස්වාමීන් වහන්සේගෙනුත් අවසරයි. අද තේදී තින්නේ නිස්සලන වනයේ මගින් පවත්වාගෙන ආධුනිකයින් සඳහා පවත්වාගෙන යනු ලබන සතිමත් වීමේ වැඩසටහනේ 102 වෙනි වැඩසටහනයි. ඒ සඳහා අපිට ඒ සඳහා සාමාන්‍ය වැඩසටහන තියෙන්නේ. පළමුවෙන්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් අප උදෙසා කරනු ලබන කෙටි ධර්ම දේශනාවක්. අනතුරුව අපේ වැඩසටහන සම්බන්ධව ස්වාමින් වහන්සේගේ අනුදැනුම අතුව පිළියෙල කරන ලද අත් පත්‍රිකාවක් අප ඉදිරිපත් කරනවා මේ සැමගේම දැන ගැනීම සඳහා. ඉන් අනතුරුව ඔබ විසින් ඉදිරිපත් කර ඇති සතිමත් වීම පිළිබඳ වාර්තා ඉදිරිපත් කරනවා. එමෙන්ම අප හා සම්බන්ධ වන ඔබට අවස්ථාව තියෙනවා ඔබගේ අත්දැකීම් අප හා සමග බෙදා හදා ගැනීමට සූම් තාක්ෂණය ඔස්සේ පුළුවන් ඒ කරන්න. අනතුරුව පුණ්‍යානුමෝදනාවත් ස්වාමීන් වහන්සේලාට වන්දනා කිරීමෙනුත් අනතුරුව අපේ වැඩසටහන අවසන් වෙනවා. දැන් මං ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ධර්ම දේශනාව සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්බාදේ වත ඕකාසං අවින්දි බුරි මේදසෝ යෝජාන මබුද්ධා බුද්ධෝ පතිලීන නිසබෝ මුනීති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ නූතන ලෝකෙක තමයි ජීවත් වෙන්නේ. එතෙන් මේ නූතන ලෝකයේ එක පැත්තකින් අපිට බැලුවොත් බොහොම පහසුවක්, බොහොම ඉඩකඩක්, බොහොම වටිනාකම් ගොඩක් රැස් කරලා දීලා තියෙනවා කියලා කෙනෙක්ට යම් කිසි අදහසක් එන්න පුළුවන්. එහෙම හැඟීමක් අපිට වටපිටාව බැලුවාම දැනෙනවා. අන්න මේ තාක්ෂණයක් තියෙනවා ලෝකේ ඕන කෙරවලක ඉන්න කෙනෙක්ට ක්ෂණිකව සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ ලොකු ජයග්‍රහණ ටිකක් අපිට දකින්න ලැබෙනවා. ඒ ජයග්‍රහණ එක්ක අපි හිතනවා මේ ලෝකේ හරිම සුරක්ෂිතයි, මේ ලෝකේ අපිට පහසුව දනවනවා, මේ ලෝකේ අපිට මනාව ඉඩකඩක් හදලා තියෙනවා කියලා. නමුත් ඕක හැම වෙලේම එන්නේ කොස්ට් එකකුත් එක්ක. ඕක හැම වෙලේම එන්නේ යම් කිසි අඳුරු පැත්තකුත් එක්ක. ඉතින් ඒ අඳුරු පැත්ත ගැන කියන්න හොඳ දත්තයක් ඉදිරිපත් කරොත් අන සඳහන් වෙනවා මේ වර්තමාන ලෝකයේ, මේ නූතන ලෝකයේ යුද්ධ වලින් මිනිස්සු මැරෙනවා. දැන් යුද්ධ යනකොට දහස් ගණන් මැරි යනවා අහන්න පුළුවන්. ඒ වගේ යුද්ධ වලින් මැරෙනවා. ඊට පස්සේ ත්‍රස්තවාදී කටයුතු නිසා, බෝම්බ පිපිරීම් නිසා, ඒ වගේ දේවල් නිසා මිනිස්සු මැරෙනවා. ඒ වගේම අන්න යම් කිසි ඝාතකයෝ නිසා මිනිස්සු මැරෙනවා. කෙනෙක් ඇවිල්ලා ඝාතනය කරනවා, පිරිසක් ඇවිල්ලා ඝාතනය කරනවා. ඔය විදිහේ ඝාතන නිසා මිනිස්සු මැරෙනවා. එතකොට ඔන්න ඔය කොටස් තුන තියෙන යුද්ධ, ත්‍රස්තවාදී සහ මිනිමැරුම්, ඕවා එකතු කරාම අන්න යම් කිසි පිරිසක් මැරෙනවාද මේ ලෝකේ, මේ වර්තමාන නූතන ලෝකේ? අන්න ඊට වැඩිය වැඩි පිරිසක් මැරෙනවා සිය දිවි නසාගෙන. එතකොට ඒ අනතුර කොහෙන්ද ආවේ? අන්න බාහිරෙන් කෙනෙක් ඇවිල්ලා අනතුරක් කරා නෙමෙයි, බාහිරෙන් උණ්ඩයක් ඇවිල්ලා වැදුනා නෙමෙයි, ඒ වෙනුවට අභ්‍යන්තරෙන් තමයි ඒ අනතුර ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ වගේ අනතුරකට හේතුව මොකද්ද? අන්න මේ අපි ජීවත් වෙන වටපිටාවම තමයි. අන්න තමුන්ගේ තුලින් වෙහෙසක් පීඩාවක් සතුරෙක් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. තමුන්ගේ තුලින් අඳුරක් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් කියනවා තමුන් තුල ඉන්න සතුරා මර්ධනය කරගත්තා නම්, තමුන් තුල ඉන්න සතුරා හීල කරගත්තා නම් අන්න බාහිර ලෝකේ යාට සතුරු නැහැ. බාහිර ලෝකේ සතුරන් එයාට තවදුරටත් ඉතුරු වෙලා තියෙන්නේ නැහැ, පවතින්නේ නැහැ. අන්න මේ හිතේ ගනුදෙනුව තමයි මේකට ප්‍රමුඛ වෙන්නේ. අර විදියට අච්චර මිනිස්සු මැරෙන ලෝකේ ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් අන්න තමුන්ව නසා ගන්නවා, සීදී නසා ගන්නවා. එතකොට ඒ වගේ කෙනෙක්ට මේ කරන සිදුවීම අපි බලලා කිව්වොත් අයියෝ ඇයි අපරාධේ මේ මනුස්ස ජීවිතය ඔයා ඔහොම කරගන්නේ කියලා එයා ඒක පිළිගන්න සූදානම් නැහැ. එයාට බොහොම රියල් ඒ වැඩේ. එයාට බොහොම ස්ථිරයි ඒ වැඩේ. එයාට බොහොම සංකීර්ණයි ඒ වැඩේ. අපි නිකන් පිටින් බලලා කුවට හරියන්නේ නැහැ. ඒක බාරගන්න සුදුසු මානසික තත්ත්වයක් එයා තුල නැහැ. අන්න මොකද වෙන්නේ? හැම වෙලේම එයා අමුතු අඳුරක අතරමං වෙලා ඒ වගේ දෙයකට යොමු වෙන්න පුළුවන්. අන්න මේ නූතනයි කියලා කියන බොහොම පහසුව සදලා තියනවා කියලා කියන ඉඩකඩක් තියනවා කියලා කියන මේ නූතන ලෝකේ අන්න අපිට ගෙනහල්ලා තියෙන වටිනකම් තමයි ඒවා. ඉතින් ඔය මාධ්‍ය වලින් ගොඩක් තොරතුරු විස්තර හැම වෙලේම අපි ඉදිරියෙන්ම ගෙනහල්ලා දිගහැරලා තියන ඕන වෙලාවක බෙදාගෙන කන්න පුළුවන්, බත් කමන ගමනුත් බලන්න පුළුවන් කියලා ගෙනහැර දාලා තියෙනවා. ඊට පස්සේ ඔය සෝෂල් මීඩියා වල උඩට පහළට යමින් අනේ නැවත නැවත ෆීඩ් එකක් ඉදිරිපත් වෙනවා. අන්න අර ෆීඩ් එකක් කියනවා නම තමයි තියෙන්නේ ඔකට. අන්න මොකක් හරි අර සත්තුන්ට ආහාර දෙනවා වගේ ෆීඩ් එකක් නතර නතර තියෙනවා. ඊට පස්සේ ඔය දුරකථන වේවා, ඒ ඩිවයිසස් වේවා, ඒවැනුත් ඕන තරම් තොරතුරු WhatsApp වගේ ඒවායින් ළඟටම ගෙනහලා දෙනවා. ඉතින් එහෙම ගෙනහලා දීලා දීලා මොකද්ද මේ හදලා තියෙන්නේ? අන්තිමට තමුන්වම නසා ගන්න වටිනාකම් ටිකක් හදලා දීලා තියෙනවා. තමුන්වම නසා ගන්න පමණට හිර කළා තියෙනවා. මුල්ලකට කොටු කළා තියෙනවා. අන්න මේ විදිහ අනතුරක් අපිට ගලපලා දීලා තියෙනවා. ඉතින් ඕක තමයි මේ වටිනාකම්. ඕක තමයි මේ තාක්ෂණයේ. ඕක තමයි මේ ජනමාධ්‍ය විදිහට අද ලෝකේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ප්‍රයෝජන ගත්තට මොකද? අපි ප්‍රයෝජනෙට වැඩිය අනතුරක්, ප්‍රයෝජනෙට වැඩිය අපේ ජීවිතේ යම් කිසි ඇවුරුමක් තමයි මේවෙන් ළඟා කරගන්නේ. ඒ ඇවිරුම, ඒ කොටුවිල්ල නොදැනීම සමහර විට අවුරුදු ගණනාවක් ඇතුළත වෙන්න පුළුවන්, මාස ගණනාවක් ඇතුළත වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලෝකයක ජීවත් වෙන අපිට අන්න වටින බණක් කියලා කියන්න පුළුවනි අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන කොටස. මේ විදිහට ඇවුරුණු ලෝකෙක, මේ විදිහට අනතුරු බහුල වෙච්ච ලෝකෙක, මේ විදිහට මානසික පීඩා, මානසික වෙහෙසවල් සියදිවි නසා ගැනීම බහුලුණ ලෝකෙක අන්න යම්කිසි වටින අදහසක් වෙන්න පුළුවනි. මොකද්ද මේ අදහස? අන්න යම් කිසි අවස්ථාවක ආනන්ද හාමුදුරුවෝ තමයි මේකට ප්‍රමුඛ වෙන්නේ. එතකොට පේන විදිහට භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ආනන්ද හාමුදුරුවෝ පිළිබඳ කතාවක් තමයි මේක. එතකොට සඳහන් වෙනවා ආනන්ද හාමුදුරුවෝ කොසඹෑ නුවර ගෝසිතාරාමේ වැඩවෙසෙන අවස්ථාවක මෙන්න මේ උදායි කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ආනන්ද හාමුදුරුවෝ හම්බු වෙන්න ආනන්ද හාමුදුරුවෝ එක්ක පොඩි කතාබහකට එකතු වෙනවා. එහෙම එකතු වෙලා මේ උදායි හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, බවත් ආනන්දේනි, මේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ කරලා තියෙනවා. සම්බාදේ ඕකාසාදිගමෝ බුද්ධෝ භගවතාති කියලා මෙන්න මේ විදිහට මෙන්න මෙතන මෙන්න මේ පංචාල දිව්‍ය පුත්‍රයාට මෙන්න මේ ආකාර කතාවක් භාග්‍යතුන් වහන්සේ කියනවා. සම්බාදේ ඕකාසාදිගමෝ බුද්ධෝ භගවතාති. මේ භාග්‍යතුන් වහන්සේ මේ ඇවිරුණු තැන හිස් තැනක්, මේ ඇවිරුණු තැන ඉඩකඩක් දකින විදිහ අපිට කියලා දෙනවා කියලා මෙන්න මෙහෙම කතාවක් මම අහලා තියෙනවා. මෙන්න මේ සූත්‍ර දේශනාවේ මේ විදිහට සඳහන් වෙනවා. මොකක්ද ඇත්තටම මේ එවත් ආනන්දේනි මේ කියන්නේ. ඇයි මේ භාග්‍යතුන් වහන්සේ මේ විදිය සඳහනක් කරන්නේ? ඇයි මේ විදියට ප්‍රකාශ කරන්නේ කියලා අන්න අර ආනන්දහා හඳුරන්ට දානවා යම් කිසි ප්‍රශ්නයක්. එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට ආනන්ද හාමුදුරුව දෙන උත්තරේ අපි මේ කරන පුහුණුවත් එක්ක හරි හරියට ගැලපෙන එකක්. මේ පුහුණුව තුලින් කොහොමද මෙන්න මේ ඇවිරුණ ස්ථානයක ඉඩකඩක් දකින්නේ, මේ සම්බාධයේ ඕකාසය දකින්නේ කොහොමද කියන දේ තමයි ආනන්ද හාමුදුරුව මේ ප්‍රතිපදාව විදිහට පෙන්වන්නේ. මෙන්න මේ අහන ප්‍රශ්නේ උත්තරේ විදිහට පෙන්වන්නේ. අපි බලමු ඒක අපිට කොහොමද පැහැදිලි කරගන්න පුළුවන් කියලා. ඉතින් මුලින්ම කියනවා මේ සම්බාධය ගැන, මේ ඇවිරිලා තියෙන ස්වභාවය ගැන කියනවා. ඉතින් අර මං කලින් සඳහන් කරපු එකට බොහොම ළඟයි කියනවා. මොකද්ද මේ පංචකාම ගුණයෝ කියලා જાතියක් තියෙනවා. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒවයින් නොයෙකුත් අරමුණු අපි දිහාවට ඇදිලා එනවා. ඒවයින් නොයෙකුත් අරමුණු අපිට ස්පර්ශ කරන්න ලැබෙනවා. ඔන්න ඇහෙන් ප්‍රිය රූප අපිට දකින්න ලැබෙනවා. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාවය ඇත්තා වූ, කාමයන්ගෙන් යුක්ත වූ, ඇලුම් කටයුතු වූ රූපයන් අපිට මේ ඇහෙන් දකින්න ලැබෙනවා. අන්න කියනවා මේ විදිහේ දේවල් මේ පුද්ගලයෝ විඳිනවා, ස්පර්ශ කරනවා. ඊට පස්සේ කණෙන් සද්ද ඇහෙනවා. අන්න එතකොට ඉෂ්ට වූ, මනාප වූ, කාන්ත වූ, ප්‍රිය වූ, කාමයන්ගෙන් යුක්ත වූ, ඇලුම් කටයුතු වූ මේ විදිහට ශබ්ද අපිට මේ කණෙන් අහන්න ලැබෙනවා. නාසයෙන් ගඳ දැනෙනවා, දිවෙන් රස දැනෙනවා, ශරීරයෙන් ස්පර්ශ දැනෙනවා. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය වූ, කාමයන්ගෙන් යුක්ත වූ, ඇලුම් කටයුතු මේ විදිහේ ස්පර්ශ අපිට ලැබෙනවා කියලා මෙන්න මේ පංචකාම ගුණයන් ගැන කියනවා. එතකොට ඔය ඕක තමයි මෙන්න මේ ඇවිරීම විදිහට පෙන්වන්නේ. එතකොට මේක ඇවිරීමක් කියලා පිළිගන්නත් කෙනෙක් කැමති නෑ. මේක තමයි මේ ඇවිරීම, මේක තමයි මේ සම්බාධය කියලා පිළිගන්නත් කැමති නෑ. නමුත් ඔය සම්බාධය නෙමෙයි යෝක වටින දෙයක්, ස්පර්ශ කර යුතු දෙයක්, ඉෂ්ට වූ දෙයක්, කාන්ත වූ දෙයක්, මනාප වූ දෙයක්, ප්‍රිය වූ දෙයක්, කාමයන්ගෙන් යුක්ත වූ, ඇලුම් කටයුතු දෙයක් කියලා මේවා කකා කකා ගිහිල්ලා මොකද වෙන්නේ? අන්තිමට තේරෙනවා අන්න අච්චර මේ යුද්ධ අනම්මනම් වලින් මැරෙන ගානට වැඩි පිරිසක් සිය දිවි නසාගෙන මැරෙනවා මේ ලෝකේ. ඉතින් ඔක තමයි වැඩේ. එතකොට මේ බාහිර ලෝකයේ සැනසීමක්, බාහිර ලෝකයේ සතුටක් හොයාගෙන යන ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. මේ විදිහට පංචකාම ගුණයන්ගෙන් සතුටු වෙන්න උත්සාහ කරනවා. මේ පංචකාම ගුණයන්ගේ තියෙන ඒ ඇලුම් කටයුතු දේවල් වලට ඇලෙනවා. මේ පංචකාම ගුණයන් විඳිමින් මේක සනස ගන්න උත්සාහ කරනවා. ඉතින් ඔන්න ඕකම තමයි ඇවිරීම විදිහට පෙන්වන්නේ. ඔකම තමයි ඇවිරීම විදිහට පෙන්වන්නේ. අපි පිළිගන්න කැමති නැති වෙන්න පුළුවනි. නමුත් ඔන්න ඇවිරීමක් තියෙනවා. ඒ ඇවිරීම මත පදනම් වෙලා තමයි මෙන්න මේ වෙහෙස පීඩාවල්, දිවි නසා ගැනීම, එකිනෙකා මරා ගැනීම, වාද විවාද, දඬු මුගුරු අරගෙන කපා ගැනීම ඔය ඔක්කොම මතුවෙලා එන්නේ. බාහිර ලෝකේ සතුටක් හොයන්න ගියා, මේ පංචකාම ගුණයන්ගෙන් සැනසීමක් හොයන්න ගියා, මේ විදිහට කටයුතු කරන්න ගියා. ඒකේ ප්‍රතිඵලයක් විදිහටම අන්න ලැබෙන දේවල් තමයි අර සඳහන් කරපු දේවල්. අපි හිතනවා මොනවා හරි ඇහැට ලස්සන රූපයක්, කැමති රූපයක් දරාගත්තොත් අන්න ඒකෙන් අපිව පිනවන්න පුළුවනි, සතුටු කරවන්න පුළුවනි. අර හොඳ ආපනශාලාවකට ගිහිල්ලා රසවත් කෑම වේලක් ආහාරයට ගත්තොත් අන්න එතකොට මේ පංචකාම ගුණයන්ගෙන් වැඩි හරියක් සපිරෙනවා, දිව ප්‍රමුඛ කොටගෙන මේකෙන් අපිව පිනවන්න පුළුවනි කියලා ඔන්න විදිහට හිතනවා, කල්පනා කරනවා, වෙහෙසෙනවා, උත්සාහ දරනවා. නමුත් කවදාවත් කොරලා ආහාර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි යෝක. තව තව ඇවිරීමකට, තව තව කොටුවීමකට, තව තව බිත්තියකට හේතු වීමකට තමයි මේ ගමන් කරමින් ඉන්නේ. ඉතින් අර පහුගිය දවසක පිරිසකගෙන් ප්‍රශ්නයක් අහපු, සමීක්ෂණයක් කරපු දෙයක් පිළිබඳ සඳහන් වෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? Are you happy today? බොහොම සරල ප්‍රශ්නයක් අහන්නේ, ඔබ අද සතුටින්ද කියලා අහනවා. ඉතින් මේ අහන පිරිසකගෙන් 75%ක් විතර කියනවා ඔව්. ඔව් 25%ක් විතර කියනවා නෑ කියලා කියනවා. ඉතින් අහනවා දැන් අර දෙවෙනි ප්‍රශ්නයක් මේ උත්තරේ දීපු කට්ටියගෙන්. ඒගොල්ලෝ අහන්නේ මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ විදිහට? why? ඇයි? ඇයි ඔබ සතුටු කියලා අහනවා. ඒක සමහර විට කෙනෙක්ට නිකන් අර නිකන් මේ හින්ට් එකක් ගැහුවා වගේ වෙන්නත් පුළුවන්. නිකන් හැමදාම මූණ බුම්මගෙන ඉන්න එකෙක් අද සතුටුයි කිව්වොත් ඇයි ඔය සතුටු කියලා ඇහුවාම නිකන් තේරෙනවනේ, නිකන් පොඩි තියෙනවනේ එතන ප්‍රහාරයක් එල්ල කරන ස්වභාවයක්. ඒ වගේ කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් මේ දෙවෙනි ප්‍රශ්නේ තමයි වටිනාකම තියෙන්නේ. ඇයි? ඇයි ඔබ සතුටු කියලා ඇහුවාම ඔන්න ඒගොල්ලෝ එක එක උත්තර දෙනවා. අද මගේ බර්ත්ඩේ එක, ඒක නිසා තමයි මම සතුටු. මේ විදියට උදේ පාන්දර අන්න මට බොහොම ප්‍රිය කට්ටියගෙන් අන්න මේ විදියේ සුබ පැතුම්, උපන්දින සුබ පැතුම් ලැබුණා, තෑගි ලැබුණා, අන්න ඒක නිසා මම සතුටුයි කියලා කෙනෙක් කියනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ ඒක නෙමේ, මට නම් හේතුව මට අද මේ අත ලස්සන දවසක්, මේ දවස ඉරපායලා තියෙනවා, වටපිටාව ලස්සනයි, හොඳ සීත හුළඟක් හමනවා, ඉතින් මම ඒකින්ද තමයි මං සතුටු වෙන්නේ. තව කෙනෙක් කියනවා අනේ මගේ අද පොඩි බබා මේ විදියට මම එනකොට අතවනලා hina වුණා, කතා කරා. ඉතින් ඒ හැඟීමත් එක්ක තමයි මං ගෙයින් පිට වෙලා ආවේ. ඉතින් මට සතුටුයි. තව කෙනෙක් කියනවා මම මේ යනකොට මට ඩෝනට් එකක් හම්බුණා මේ අඳුරන කෙනෙක්ගෙන්. ඒක කකා කකා එන ගමන් තමයි මේක. ඉතින් මට සතුටුයි කියලා ඔන්න ඔය විදියට මොන මොනවා හරි හේතු කාරණා ටිකක් ඉදිරිපත් කරනවා මේ සතුටට හේතුව. why? කියලා නේ ඇයි සතුටු කියලා නෙහන්නේ. සතුටට හේතු කාරණාවක් ඉදිරිපත් කරනවා. එතකොට මොනවද මේ හේතු? අන්න මේ හේතු සියල්ලම අන්න අර බාහිර දේවල් මත පදනම් වෙච්ච හේතු. අන්න අර සම්භාදේ කියලා හඳුන්වන්නේ ඕකටම තමයි. අර පංචකාම ගුණයන් මත පදනම් වෙලා තමයි මේ සත්‍යනත්තගේ සතුට. ඉතින් මොකද වෙන්නේ කියලා ඇහුවොත් අන්න මොකද වෙන්නේ? ඕකේම ස්වභාවයම තමයි වෙනසකට ලක් වෙනවා, වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන එක තමයි ඕකේ ස්වභාවය. අර සඳහන් වෙනවා මේක නිකන් අර ඇවිලෙන ගින්නක් වගේ මහා ප්‍රවාහයක් මේ තුල තියෙන්නේ. ඒ ප්‍රවාහයේ තියෙන එකම ලක්ෂණය තමයි වෙනස. වෙනස් වෙනවා. අද හොඳ වචන කියපු එක හෙට නරක වචන කියනවා ඈ. අද ප්‍රශංසා කරපු එක හෙට නිග්‍රහ කරනවා. අද තෑගි දීපු එක හෙට මොනවා හරි උදුරගෙන අරගෙන යනවා. අද යාළු වෙලා ඉඳපු මනුස්සයා හෙට වෙනකොට තරහ වෙනවා. අද අර විදියට උපන්දින සුබ පැතුම් එවපු කෙනා හෙට බැනලා මේල් එකක් එවන වෙන්න පුළුවන්. අන්න මොකද වෙන්නේ? අන්න එතකොට අර පංචකාම ගුණයන් අනුව ඒ මත පදනම් වෙලා යම් කිසි සතුටක් ඇති වුණාද ඒකේ ස්වභාවයම තමයි වෙනස. ඉතින් පහුවදාට හඬනවල වෙනවා, අයියෝ බලන්නකො වෙච්ච දෙයක් කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා. ඉතින් ඔක තමයි වැඩේ. කවදාවත් අහවර වෙන සෙවීමක් නෙමෙයි ඕක. කවදාවත් මේ සම්බාධය ඉක්මෝල යන, නිවැරදි නිවීමක් දිහාවට යන, නිවැරදි සැනසීමක් දිහාවට යන දෙයක් නෙමෙයි ඕක. ඉතින් අර ෆේස්බුක් උඩට පාලට යනවා, ෆොටෝස් අප්ලෝඩ් කරනවා, ලයික්ස් කීයද කියලා බලනවා, කවුරු හරි කමෙන්ට් කරයිද කියලා බලනවා, කොහේ හරි ගිහිල්ලා ලස්සනට ෆොටෝ එකක් අරන් දාලා බලනවා. අනේ කරන සෙවීමක් කවදාවත් අහවර වෙන්නේ නැහැ. කවදාවත් අහවර වෙන්නේ නැහැ. එක 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 අලුත් තැන් වලට ගිහිල්ලා කාලා බලනවා. එක 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 අලුත් තැන් වලට ගිහිල්ලා අලුත් ප්‍රිය ස්පර්ශ අරගෙන බලනවා. එක එක තැන් වලට ගිහිල්ලා නව හොඳ ශබ්ද අහලා බලනවා. එක එක දර්ශන බලලා බලනවා. කවදාවත් අහවර වෙන්නේ නැහැ. මොකද මේ ඇවිරීම ගැන තමයි කියන්නේ. මේ සම්බාධයක තමයි අපි ඉන්නේ. අනේ සම්බාධයේ මෙන්න මේවයින් යුක්තයි. මේවයින් යුක්තයි. අනේ එතකොට ඒක නිසාම මේ තැනැත්තා වෙහෙසකට, පීඩාවකට පත් වෙනවා. දුකකට පත් වෙනවා. අන්තිමට බලනකොට මාරය ඇවිල්ලා තියෙන වෙන කොහෙන් වන්ද මේ තමුන්ගේම ඇතුලෙන් තමුන්ම දිවි නසා ගන්න ප්‍රමාණි. අන්න අර මහා මනුස්ස ඝාතන වලටත් වැඩිය වැඩි ප්‍රමාණයක් දනවනවා, වැඩි ප්‍රමාණයක් දනවනවා. මේ විදිහේ ස්වභාවයක් කාතුලින්ද මගේ තුලින් මතුවෙලා එනවා. අන්න කොටුවීමක් කොටුවීමක් ඇවිරීමක් ඇවිරීමක් ටික 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 වර්ධනය වෙලා ඇවිල්ලා අන්න හුස්ම ගන්න බැරි ගන්නට ජීවත් වෙන්න බැරි ගන්නට වර්ධනය වුණා. දැන් ඔය අපි හිතමු suicidal thoughts තියෙන කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි ඔබ මේ විදි දෙයක් කරගන්නේ, අපි ඇයි ඔබට මේවා ජීවිතේ වටිනකම පේන්නේ නැද්ද කියලා ඇහුවොත් එයාට හේතු කාරණා 1000ක් 1000ක් plus 1 තියෙන්න පුළුවන් ප්‍රකාශ කරනවා. බෑ මට එහෙම ඉඩකඩක් නැහැ, මට එහෙම සුන්දරත්වයක් නැහැ, මම කොටුවේලා ඉන්නේ, මට මුකුත් කවුරුත් කතා කරන්න කෙනෙක් නැහැ, මට පිට වෙන්න කෙනෙක් නැහැ, මගේ හිතේ සැනසීමක් නැහැ කියලා ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරනවා. ඉතින් ඕක තමයි ඉතින් අද ලෝකේ අන්න මේ දරුවෝ වැඩි හරියක් ජීවත් වෙන්නේ සයිබර් ලෝකවල. මේ මහා පොළවේ යන දේ ගැන දන්නෙත් නැහැ, වටපිටාව ගැන අවදිත් නැහැ, අමුතු වර්චුවල් ලෝකවල ජීවත් වෙනවා. ඉතින් 13 14 15 වගේ වෙනකොට අන්න යම් කිසි විදියක ડિප්‍රෙෂන් අන්න මේ විදියට මානසික ආතතියකින් වෙහෙසකින් කල්ගත කරනවා. ඒක තව ටිකක් වර්ධනය වෙලා අන්න දිවිනහ ගන්න තත්ත්වයට උනත් යොමු වෙන්න පුළුවන්. මොකක්ද උනේ අන්න ඇවිරිලා ඇවිරිලා ගිහිල්ලා එයා හිතුවා මට හුස්ම ගන්නවත් බෑ මේ ලෝකේ, මට කිසිම ප්‍රිය කෙනෙක් නෑ මේ ලෝකේ, මාව හරි අසරණ වෙලා මේ ලෝකේ, අනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කියලා. ඉතින් මොකද කරන්නේ, එක්ක බෙල්ල වැල දාගන්නවා නැත්නම් මොන හරි බොනවා. ඉතින් ඕ විදිහට තමයි ඔය විදිහට තමයි. ඉතින් එන්නේ මේ වගේ ලෝකයක ජීවත් වෙන අපිට වටින පණිවිඩයක් මේ ප්‍රශ්නේ මත පදනම් වෙලා ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත් කරනවා. ඉතින් කියනවා මෙන්න මේ මේ මේක තමයි සම්බාධේ, මෙන්න මේ පංචකාම ගුණයන්ගෙන් යුක්ත වූ මේ විදියට නැවත නැවත ස්පර්ශ කර යුත්තා වූ, නැවත නැවත මේ විදියට හඹා යා යුත්තා වූ මේවා තියෙනවා. ඔන්න ඔය සම්බාධේ තුළ ඕකාසයක් දකින්න භාග්‍යවතුන් වහන්සේ අපිට ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ ඕකාසයේ දකින විදිය අන්න ඊළඟට පෙන්නුම් කරලා දෙනවා. කොහොමද මේ තැනත්ත කරන්නේ? ඔන්න ඔය ඔය ඕවා පොඩ්ඩක් පැත්තක තියලා අන්න මේ තැනත්ත මොකද කරන්නේ? තමුන් ගිහිල්ලා විවේකෙන් ටිකක් ඇවිදිනවා. විවේකෙන් ටිකක් වාඩි වෙලා ඉන්නවා. මේ විදියට සිහියක් පිහිටවගෙන කටයුතු කරන්න උත්සාහ ගන්නවා. මොකද සිහිය මම ඇවිදිනවා කියන වර්තමාන මොහොතට එන සිහිය, මම වාඩි වෙලා ඉන්නවා කියන වර්තමාන මොහොතට එන සිහිය පිහිටව ගන්න උත්සාහ කරනවා. කෙම් පොඩක් ඉවත් වුණා, ඉවත් වෙලා පිට ගන්න උත්සාහ කරා. උත්සාහ කරාට මොකද ඒ එහෙම උත්සාහ කරන කට්ටිය මෙතන ඉන්නවා නම්, අලුතෙන් පටන් ගත්ත කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට තේරෙනවා අර ගෙදර දොරේ එදිනෙදා කාලා බීලා ඉන්නවට වැඩිය සම්බාධයක් මේක කරන්න ගියපු ගමන් මතුවෙලා එනවා. ඉතින් අධෛර්යමත් කරන සුළුයි. ඔය ගොඩනැගිලි ඇවිල්ලා කියන දුක නැති කරන්න කියලා ආවේ හාමුදුරුවනේ තිබුණ දුකටත් වැඩිය දුකක් වැඩි වුණා. කලින්ට වැඩිය දුක වැඩි වුණා. මෙහෙ ඇවිල්ලා මේ භාවනා කරන්න ගිහිල්ලා මේ දුක නැති කරන්න ගිහිල්ලා ඉතින් මට අර පරණ කලබීලා ජොලි කරලා ඉන්න ලෝකේ ඒක ලාභයි කියලා කියනවා. අන්න මොකද උනේ? අන්න අර ප්‍රතිපදාවකට බැසගත්තා. බැසගත්ත ගමන් මේක උග්‍ර වෙලා එනවා. උග්‍ර වෙලා එනවා. ඉතින් ඒක හරිම සාධාරණ ප්‍රශ්නයක්, සාධාරණ චෝදනාවක්. නමුත් ඒ චෝදනාවට අපි දෙන පිළිතුර තමයි කමක් නැහැ, ඔය උග්‍ර වුණාට කමක් නැහැ, ඕක පොඩ්ඩයි විඳ දරාගෙන ඉන්නකෝ, නැවත නැවත මේක කරන්නකො, හැමදාම දවසට විනාඩි 10ක් ඇවිදින්න, 15ක් ඇවිදින්න, 20ක් ඇවිදින්න සිහියෙන්, හැමදාම දවසට විනාඩි 10ක් 15ක් 20ක් වාඩි වෙලා ඉන්න සිහියෙන් අන්න එහෙම ඉඳලා බලන්න කියලා ආරාධනාවක් සිද්ධ කරනවා. ඔය රෝග ලක්ෂණ උග්‍ර වීම හොඳ සලකුණක්, පළවෙනි සලකුණ අන්න ඒක හරහයාමක්, ඔක දරාගෙන ගමන් කිරීමක් තමයි මේ අවශ්‍ය වෙන්නේ. දැන් කෙනෙක්ගේ බඩේ අමාරුවක් තියෙනවා, ජරාවක් කාලා. ජරාවක් කාලා ඉතින් ওই ජරාව කාපු එක තියෙනවනේ ඇතුලේ. ඉතින් මොකද මේ බඩේ අමාරුකාරයට දෙන උපදේශ මොකද්ද? සාමාන්‍ය ඉතල බලන්න බඩේ අමාරුකාරයට පළවෙනියට කියනවා ජරාව කන්න එපා. ජරාව කන්න එපා, පොඩ්ඩක් නොකා ඉන්න ජරාව කියලා කියනවා. අන්න හරියට නිකන් අර පංචකාම ගුණයන්ගෙන් පොඩ්ඩක් ඉවත් වෙලා විවේකීව පොඩ්ඩක් ඇවිදින්න, විවේකීව පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න ওই ජරාව කන එක පොඩ්ඩක් නවත්තන්න කියලා කිව්වා වගේ. එහෙම කිව්ව ගමන් මොකද වෙන්නේ? අන්න ඉතිං අර බඩ ඇතුලේ තියෙන ජරාව ගොරගොර ගාගෙන සද්ද නගාගෙන ඔන්න එන්න පටන් ගන්නවා. ඉතිං එනකොට පොල් මුඩු ගන්නවා, මුඩ ගන්නවා, කොමාරි මේක නවත්ත ගන්න උත්සාහ කරනවා. බෑ කරන්න බෑ. එහෙම ඒක හරියන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් ඔය පොල් මුඩා අමුඩේ ගලවලා පොඩ්ඩක් ඕක යන්න දෙන්න. යනකොට අමාරුයි. එක්කොලයි විරේකයක් විදියට නැත්තම් පස්ස පැත්තෙන් දෙකෙන් එකකින් යන්න ඕනේ බඩේ ජරාවක් තියෙනවා නම්. අන්න මොකද කරේ කෙනෙක් අර විදියට අර ජරාව කන එක පොඩ්ඩක් නැවැත්තුවා. ටීවී ඉස්සරහා පැය ගණන් දවසට වාඩි වෙලා ඉන්න එක පොඩ්ඩක් නැවැත්තුවා. ෆෝන් එකේ බිලා ගිලිලා ගත කරන එක පොඩ්ඩක් නැවැත්තුවා. ෆේස්බුක් උඩට පාලට යන එක පොඩ්ඩක් නැවැත්තුවා. නවත්තලා ගිහිල්ලා අන්න විවේකීව පොඩ්ඩක් ඇවිදිනවා. විවේකීව පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? මානසික බඩ යාමක් ක සලකුණු ඉදිරිපත් වෙනවා. ගොරගොර ගාගෙන එන්න පටන් ගන්නවා. අර තියුණට වැඩිය අමාරුවකට, වෙහෙසකට, පීඩාවකට වැටුණා කියලා. අන්න මොකද උනේ? බඩේ ජරාව. ඉතින් ඒ ජරාව කොහෙන් හරි පිට වෙලා යන්න ඕනේ. වමන යනකොට අමාරුයි, බඩේ යනකොට අමාරුයි. නමුත් පොඩ්ඩක් යන්න දුනොත් තේරෙනවා මේ 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 මේක ටික වෙලාවකින් නඩු වෙලා යනවා. නැවත නැවත කරනකොට මේ සක්මන අතරින් මට ඔන්න පය දැනෙන්න පටන් ගන්නවා. නැවත නැවත කරනකොට මට මේ වාඩි වෙලා ඉන්න එක අතරින් හුස්මක්, හද ගැස්මක්, බඩ පිම්බීමක්, හැකිලීමක් දැනෙන්න පටන් ගන්නවා. අන්න ඕක තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මුලින්ම පෙන්නන්නේ. මේ විදියට සම්භාදේ අතරේ එයා ඕකාසයක්, ඉඩකඩක් හොයාගන්නවා. මොකද්ද මේ ඉඩකඩ? අන්න පියවර මෙයාට දැනෙනවා ඇවිදිනකොට. හුස්ම මෙයාට දැනෙනවා ඇවිදිනකොට. අන්න මේ සාසන ප්‍රතිපදාව පුරුදු කරන තැනැත්තා අන්න අර කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා අර විදියට විවේකෙන් සක්මන් කරනවා, විවේකෙන් වාඩි වෙලා ඉන්නවා. අන්න එතකොට මේ තැනැත්තට තේරෙනවා අන්න මේ සම්භාදය තුළ හුස්මක් වැඩ කරනවා. මේ සම්භාදය තුළ පියවර දැනෙනවා. මේ තැනැත්ත මොකද කරන්නේ? අර පියවර අල්ල ගන්නවා, අර හුස්ම අල්ල ගන්නවා. අන්න එතකොට ඔන්න ඔපමණකිනුත්, ඔය පමණකිනුත් අන්න සම්බාධය තුළ ඕකාසයක් සොයාගත්තා වෙනවා කියලා ආනන්ද හාමුදුරුව ඔන්න පළවෙනි සීල් එක ගහනවා. පළවෙනි ෆස්ට් රවුන්ඩ් එක ඉවරයි, ෆස්ට් ස්ටේජ් එක ඉවරයි. අර සුපර් මාරියෝ ගහනවා ඒ දවසල, ෆස්ට් ස්ටේජ් එක යන්තම් ඉවරයි කියලා ඔන්න ඉවර වෙනවා. ඔන්න අර පංචකාම ගුණයන්ගෙන් යුක්ත වූ, අර විදියට ඇවිරුණා වූ මේ ලෝකෙ තුල මේ තැනැත්තා හුස්මක් අල්ල ගන්නවා. ලොකු වෙලාවකට නොවෙන්න පුළුවන්, හුස්මක් දෙකක් තුනක් හතරක් අල්ල ගන්නවා. පියවරක් දෙකක් තුනක් හතරක් ඒ දැනෙන දැනීම එක කල්ගත කරනවා. අන්න ඒක තමයි පෙන්වන්නේ මේ සම්භාදය තුල අන්න ඕකාසයක්, ඉඩකඩක් හොයාගත්තා. ඉඩකඩක් හොයාගත්තා. අන්න ඒ පමණකුත් මේ ප්‍රතිපදාව සාර්ථකයි කියලා අන්න ආනන්ද හාමුදුරුව පළවෙනි පියවර තිබ්බා. දැන් මොකද වුණේ මෙයාට? අන්න පංචකාම ගුණයන් කියලා මහා සම්භාදයක් තියුණා, මහා ඇවිරීමක් තියුණා, මහා කොටුවීමක් තියුණා. දැන් එහෙම සම්භාදයක් මෙයාට නැහැ. දැන් තියෙන සම්බාධය මොකද්ද? දැන් හුස්ම කියලා සම්බාධයක් තියෙනවා. දැන් හුස්ම කියලා ඇවිරීමක් තියෙනවා. දැන් පියවර කියලා ඇවිරීමක් තියෙනවා. අන්න මොකද උනේ? මහා එකක් අතහැරලා පොඩි එකක් අල්ලගත්තා. ලොකු ඇණයක් අන්න තව ඇණයකින් ප්‍රතිස්ථාපනය කරා. ලොකු ලෙඩක් පොඩි ලෙඩකින් ප්‍රතිස්ථාපනය කරා. ඔන්න ඔය ප්‍රතිපදාව කියලා ඔන්න පෙන්නන වැඩේ. දැන් බලන්න මේ විදියට අන්න හුස්මක් අල්ලගත්ත පමණින්ම, මේ විදියට පියවර කීපයක් අල්ලගත්ත පමණින්ම මෙතනැත්තට දැනෙනවා මේ මේ කලබලේ ඇස්සේ මම පියවර කීපයක් බලනකොට, මේ කලබලේ ඇස්සේ මම හුස්ම කීපයක් බලනකොට මට අමුතු සැනසීමක්, විවේකයක් අන්න මතුවෙලා එනවා. කරන කට්ටියට දැනෙනවා කියලා තමයි මම මේ කියන්නේ. අහන කට්ටියට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. කරලා බලන්න, ඇවිදලා බලන්න, හුස්ම කීපයක් අරගෙන වාඩි වෙලා විවේකීව ඒක බලලා බලන්න. අර වැටෙන හුස්ම අරගෙන කිව්වම ඒකත් වැරදිත් නේ යන්නේ. ඉබේ වැටෙන හුස්ම කොහොමද දැනෙන්නේ කියලා හුස්ම කීපයක් බලන්න. ඇවිදින ගමන් කොහොමද පියවර දැනෙන්නේ කියලා බලන්න. අන්න ඒකෙන් කොහොමද විවේකයක් මතුවෙලා ඉන්නේ කියලා බලන්න. ඒකෙන් කොහොමද සැනසීමක් මතුවෙලා ඉන්නේ කියලා බලන්න. ඒ සැනසීම හුස්ම මත පදනම් වෙලා තියෙන සැනසීමක්. ඒ සැනසීම අර විදියට පියවර දැනෙන දැනීම මත පදනම් වෙලා තියෙන සැනසීමක්. වැඩි ඕනේ ඊයේ දරුවෙක් කියනවා මොකද්ද බොරළු පෑගෙනවා. මේ බොරළු පෑගෙන දැනීමේ කවදාවත් මෙහෙම සැනසීමක් තියෙයි කියලා හිතුවේ නැහැ. නමුත් ඒක දැනෙනකොට අමුතු සැනසීමක් තියෙනවා. හුස්ම දැනෙනවා. මේ හුස්ම දැනෙන දැනීමේ කවදාවත් මෙහෙම සැනසීමක් තියෙයි කියලා හිතුවේ නැහැ. නමුත් අන්න ඒක දැනෙන වාරයක් පාසා මගේ හිත නිවෙනවා වගේ අමුතු සැනසීමක් මට දැනෙනවා කියලා අන්න ප්‍රකාශ කරනවා. මොකද්ද මේ සැනසීම? අන්න මහා ඇවුරුණු අර විදිය සම්බාධයක් තුල අන්න අවකාශයක් හොයාගත්තා. අර විදියට හුස්මක් අල්ලගත්තා. අර විදියට පියවර අල්ලගත්තා. ඒ අල්ල ගැනීම තුලින්ම අන්න ලොකු ජයග්‍රහණයක්. මොකද අර මහා බරපතල ප්‍රශ්න කන්දරාවක ගිලිලා ඉඳිය මිනිස්සයා දැන් හුස්ම කියන ප්‍රශ්නෙකට, පියවර කියන දැනීමට කියන ප්‍රශ්නෙට තමන්ගේ දුක පොඩ්ඩක් අඩු කරගත්තා. අන්න බලන්න ප්‍රතිපදාව ඉදිරිපත් වෙලා එන හැටි, ප්‍රතිපදාව ගැළපිලා එන හැටි. ඉතින් තේරෙනවා අනේ ඉතින් අමුතු විවේකයක් තියෙනවා, කවදාවත් නොදැකපු විදිහේ විවේකයක් තියෙනවා, කවදාවත් නොදැකපු විදිහේ පහසුවක් තියෙනවා. සමහර විට ඔය පොඩි දරුවෝ එහෙම කියනවා අනේ නිකන් දිව්‍ය ලෝකේ ගිහිල්ලා සක්මන් කරා වගේ, දිව්‍ය ලෝකේ ගිහිල්ලා වාඩි වෙලා ඉන්දියා වගේ මට නිකන් හෙවන්ලි ගතියක් දැනෙනවා. අර නිකන් ක්ලවුඩ් 9 වල ඉන්නා වගේ ගතියක් දැනෙනවා කියලා කියනවා. ඔක පොඩි දරුවෙක් කිව්වට මොකද බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මම දිව්‍යමය සක්මනක් නිර්දේශ කරනවා. මම දිව්‍යමය පරියංකයක් නිර්දේශ කරනවා. මම බ්‍රහ්මමය සක්මනක් නිර්දේශ කරනවා. මම බ්‍රහ්මමය පරියංකයක් නිර්දේශ කරනවා. මම ආර්යමය සක්මනක් නිර්දේශ කරනවා. මම ආර්යමය පරියංකයක් නිර්දේශ කරනවා. මට නිකන් ඔය නිකන් විල්ලුද වැඩක් නෑ. මට නිකන් ඔය සැප ආසන වැඩක් නෑ. මට ඔය නිකන් කකුලට හොඳ සෙරප්පු සපත්තු වැඩක් නෑ. ඒ වෙනුවට මම නිර්දේශ කරන්නේ ඊට වැඩිය බොහොම ගැඹුරු, ඊට වැඩිය බොහොම වටිනා දෙයක්. අර විදියට නිකන් බාහිර ලෝකයේ සුමුදු ස්පර්ශ නෙමෙයි, බාහිර ලෝකයේ සුමුදු අර විදිය සපත්තු නෙමෙයි, ඒ වෙනුවට දිව්‍යමය ස්පර්ශයක් තමයි මම යෝජනා කරන්නේ. බ්‍රහ්මමය ස්පර්ශයක් තමයි මම යෝජනා කරන්නේ. ආර්යමය ස්පර්ශයක් තමයි මම යෝජනා කරන්නේ කියලා සඳහන් කරනවා. අනේ එතකොට අර පියවරක් දෙකක් තුනක් හතරක් සිහියෙන් සක්මනක යන්න පුළුවන් නම් පායට දැනෙන ස්පර්ශය අරගෙන හරියට නිකන් අර නෙළුම් පිට 1 2 3 4 5 6 7 කියලා ගියා වගේ. එහෙම නැත්නම් නෙළුම් අප්පිට වාඩි වෙලා ඉඳියා වගේ, අනේ නෙළුම් මලක වාඩි වෙලා ඉඳියා කියලා බුදුරජාණන් වහන්සේ පරියංකෙන් වැඩ ඉඳියා කියලා ඔයා අහලා තියෙන සමහර වෙලාවට. අන්න ඒ වගේ තමයි. ඒ වගේ තමයි අන්න මේ දකින හුස්ම කීපේ, මේ දකින පියවර කීපේ. අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙනවා අන්න මහා සම්බාධයක් තියුණා. දැන් හැබැයි ඒක අපි හුස්මකට අඩු කරා. දැන් හැබැයි ඒක අපි පියවරකට අඩු කරා කියලා ඔන්න පළවෙනි ස්ටේජ් එක ඉවරයි කියලා, පළවෙනි රවුන්ඩ් එක ඉවරයි කියලා ඔන්න මේ ගේම් ඕවර් නෙමෙයි, ගේම් එක සක්සස්ෆුලි අවසන් කරා කියලා සීල් එක ගහලා ඒක අවසන් කරනවා. අවසන් කළා හනෝ දැන් මොකද්ද තියෙන සම්බාධේ? දැන් මොකද්ද තියෙන සම්බාධේ කියලා අහනවා. එතකොට කියනවා දැන් තියෙන සම්බාධේ තමයි හුස්ම. දැන් තියෙන සම්බාධේ තමයි මේ විදියට පියවර. ඒක තමයි දැන් සම්බාධේ. අන්න මොකද වෙන්නේ ඔහොම හුස්ම කීපයක් බලාගෙන යනකොට? මොකද වෙන්නේ ඔහොම පියවර කීපයක් නිරීක්ෂණය කරගෙන යනකොට? අන්න මේ තැනැත්තට දැනෙනවා මේ විදියට හුස්ම බලාගෙන යනකොට මෙන්න මේ ඇතුල් වෙන හුස්මක් පිට වෙන හුස්මක් කියලා දෙකක් දැනෙනවා. ඒ විදිය වෙනසක් දැනෙනවා කියලා මට දැකෙන්න පුළුවන්. වම් කකුලක් දකුණු කකුලක් කියලා වෙනසක් දැනෙනවා කියලා යාට දැනෙන්න පුළුවන්. ඔහොම බලාගෙන යනවා. තව ටිකකින් තේරෙනවා මේ හුස්ම දෙක අතර හිස් තැනකුත් තියෙනවා, මේ පියවර දෙක අතර හිස් තැනකුත් තියෙනවා කියලා. ඔන්න ඔය විදිහට ටිකෙන් ටික බලාගෙන යනකොට මොකද වෙන්නේ? මේ තැනැත්තට දැනෙනවා මේ හුස්ම කියන එක විපරිණාමයකට, වෙනසකට ලක් වෙනවා. මේ පියවර කියලා දැනෙච්ච දැනීම දිය වෙලා යනවා. හුස්ම කියලා දැනෙච්ච දැනීම දිය වෙලා යනවා. මේ විදිහේ වෙනසක් මේ ක්‍රියාවලිය තුල තමන් අත්දකිනවා. හිතලා නෙමෙයි, මේ ප්‍රතිපදාව විසින් ඉබේම අන්න යම්කිසි ගමනක් අපිව අරගෙන යනවා. හොඳට තියුණ හුස්ම බොඳ වෙලා යනවා. එක දිගට තියුණ හුස්ම කැඩි කැඩි යන්න පටන් ගන්නවා. හොඳට ගියපු සක්මන බොඳ වෙලා යනවා. අන්න හේමේ විසි වෙන්න පටන් ගන්නවා. ওই විදිහේ දෙයක් දකින්න පුළුවනි. මේ විදිහේ දෙයක් දකින්න පුළුවන් කෙනේ කන දකිනවා. මොකද වෙන්නේ ටික 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 යනකොට අන්න හුස්ම දිය වෙලා ගිහිල්ලා අමුතු නිකං විවේක ගතියක් අර මුළු ලෝකෙම තමුන්ගේ අල්ලට ගත්තා වගේ අතට ගත්තා වගේ පහසුවක් විවේකයක් මතුවලා එනවා. අර ගත්ත අරමුණ දිය වෙලා ගියා. ගත්ත අරමුණ විපරිණාමයකට වෙනසකට භාජනය වුණා. අන්න දැන් මොකද උනේ? දැන් කියනවා දැන් හුස්ම කියන එක නැහැ. ඒ වෙනුවට මොකද්ද තියෙන්නේ? ඒ වෙනුවට තියනවා යම් කිසි විවේක සැපයක් තියනවා, ඇඟ පිනා යන ගතියක් තියනවා, මේ සියල්ල නිකන් මගේ අල්ලට අරගෙන වගේ ඉන්න ගතියක් මේ තැනත තුල තියනවා. අන්න කලින් තියෙන සම්භාදේ වෙන එකකින් ප්‍රතිස්ථාපනය කරා. කලින් ලොකු ලෙඩක් තියුණා, ඒ ලෙඩේ දීලා ඊටත් වැඩිය අමාරු අඩු පොඩි ලෙඩක් අරගත්තා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඔන්න දෙවනි වටෙත් තහවර කරනවා. හුස්මක් අල්ලගත්තා, පියවරක් අල්ලගත්තා, ටික වෙලාවකින් ඒ හුස්ම දිය වෙලා ගියා, පියවර දිය විලා ගියා. ඒ වෙනුවට මේ ක්‍රියාවලිය තුළ යම් කිසි විවේක සැපයක් නිකං ඇඟ නිකං පිනා යනවා වගේ, ඇඟ පුරාවට නිකං අර පැතිරිලා යන ප්‍රීතියක් වගේ දේකුත් සමග මේ තැනත්තා කල්ගත කරනවා. අන්න තේරෙනවා මෙන්න මේ ක්‍රියාවලිය තුළ මම ඉන්නවා. හැබැයි දැන් අර විදිහේ හුස්මක් කියලා අල්ල ගැනීමක් නැහැ. දැන් අර විදිහට පියවර කියලා අල්ල ගැනීමක් නැහැ. ඒ වෙනුවට මොකද්දෝ දෙයක් යනවා. වැඩ කටයුත්තක් යනවා. ඒ වැඩ කටයුත්ත පද්ධතියක් විදිහට, ගොජයක් විදිහට මට දැනෙනවා, කැඳක් විදිහට මට දැනෙනවා. දැන් මොකද උනේ? අන්න අර හුස්ම වෙනුවට අර කැඳේ ඉතුරු වුණා. ආනන්ද සයින්න්සේ කියනවා ඕපමණකිනුත් අන්න සම්භාදය තුළ ඕකාසයක් ඉඩක් හොයාගත්තා වෙනවා කියලා ප්‍රකාශ කරනවා. අන්න ඔහොම ගිහිල්ලා ඊළඟට දැන් ඔන්න දෙවනි වටේ ඉවරයි. තුන්වෙනියට කියනවා හා දැන් මොකද වෙන්නේ? දැන් මොකද්ද ඊළඟට? දැන් තියෙන්නේ මොනවද? ආ දැන් තියෙනවා මේ පිනා යන ප්‍රීතියක් වගේ එකක්. එන ජොලියක් තියෙනවා. එන ජොලියක් තියෙනවා. ඒක නිකන් මේ ඇඟ නිකන් එහෙට මෙහෙට නිකන් අන්න බොහොම ශක්තියක් ගලාගෙන යනවා වගේ ගතියක් දැනෙනවා. මේ සක්මන තුල අන්න නිකන් ඉබේ සක්මන් කරනවා මේ විදිහ අමුතු ප්‍රීති ගතියක් විනා යන ගතියක් දැනෙනවා. ආ දැන් ඕක තමයි දැන් තියෙන සම්භාදය. ඕක තමයි දැන් තියෙන ඇවිරුම. දැන් ඕක තව ටිකක් ওই විදිහට කරගෙන යනකොට මොකද වෙන්නේ? අර තියුණ පිනා යන ගතිය අඩු වෙලා ගිහිල්ලා නිකන් ඔහේ සක්මන් කරනවා වගේ, ඔහේ වාඩි වෙලා ඉන්නවා වගේ, යම් කිසි විදියක මහා නිකන් කම්මැලිකමක ඉන්නවා වගේ හැඟීමක් මේ තැනත්තට මතුවෙලා එනවා. ඉතින් ඇවිල්ලා සමහර විට කොම්ප්ලේන් එකකුත් දානවා, බලන්නකෝ ඉස්සර සක්මන් කරනකොට නම් හරි ජොලි, ඉස්සර වාඩි වෙලා ඉන්නකොට නම් හරි ජොලි, දැන් එහෙම ජොලියක් නැහැනේ අප්පා කියලා කියනවා. දැන් කියනවා දැන් හරිම කම්මැලි, වාඩි වෙච්ච වෙලාවෙ ඉඳලා නිකන් නිදිමත ගතියක් තමයි දැනෙන්නේ. බෙල්ල කඩා වැටෙනවා, කොන්ද කඩා වැටෙනවා. මේ විදියට මහා මතියක් නිදිමතක් වගේ දෙයක් මට මේ ඇවිදීම පුරාවට, මේ වාඩි වීම පුරාවට දැනෙනවා කියලා. අන්න මොකද උනේ? අර විදියට පරිවර්තනයකට ලක් වුණා. දැන් මේ තැනත්ත කැමති නැහැ මේක මේ ආනන්ද හාමුදුරුව කියන විදිහට අන්න තව සම්භාදයක් තුල ඕකාසයක් ඉඩකඩක් හොයාගත්තා වගේ කියලා බාරගන්න කැමති නැහැ. අර ප්‍රීතියක් තියුණා නම්, අර නිකන් හොඳටනේ ඇඟ පිනා යන ගතියක් තියුණා නම් හොඳයි. මේක මහා කම්මැලි වැඩක් අප්පා, මේක මහා එපා කරපු වැඩක් අප්පා කියලා කියනවා. හරි බෝරින් කියලා කියනවා. ඔහොම ප්‍රකාශයක් කරනවා. නමුත් ආනන්ද හාමුදුරුවන්ගේ මේ මඟ පෙන්වීමට අනුව ස්වාමීන් වහන්සේ කියන්නේ අන්න තවත් සම්භාදයක්, තවත් කටුවක් ගලවලා ඊට වැඩිය සියුම් කටුවක් ගහගත්තා වගේ, තවත් අපහසුතාවයක්, තවත් ඇවිරුමක් අයින් කළා, ඊට වැඩිය පහසුවක් හදාගත්තා වගේ. අන්න ප්‍රතිපදාවේ ඉදිරියක් විදිහට තමයි මේ ක්‍රියාවලිය පෙන්වන්නේ. අන්න මොකද උනේ? අර විදියට ලෝකේ ඉෂ්ට වූ මනාප වූ කාන්ත වූ අර විදියට අරමුණු රාශියක හිර වෙලා කොටු වෙලා ඉඳපු මේ තැනැත්තා ක්‍රමානුකූලව යම් තැනකට අරගෙන ආවා. දැන් මේක තුල ඉන්නකොට මේ තැනැත්තට වැඩි වැඩියෙන් තේරෙනවා මේ දේවල් තියුණට මොකද ඒ දේවල් පිටිපස්සේ හිස් තැනක් තියෙනවා. ඒ දේවල් පිටිපස්සේ අන්න නොදැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ දේවල් පිටිපස්සේ ඉඩ කඩක් තියෙනවා. දැන් ඊළඟ රවුන්ඩ් එක තමයි මේ පෙන්වන්න හදන්නේ. ඊළඟ වටේ තමයි මේ පෙන්වන්න හදන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා අන්න අර විදිහේ නිකන් කම්මැලිකමක් ගලණයක් වගේ දෙයක් තියෙනවා. මහා එපා කරපු ගතියක් තියෙනවා. නමුත් ඒ එපා කරපු ගතිය පිටිපස්සේ මේ යන ක්‍රියාවලිය පිටිපස්සේ යම් කිසි විදියක හිස් තැනක් අවකාශයක් තියෙනවා. හිතවිලි අතර හිස් තැනක් තියෙනවා. සද්ද අතර නිහඬ බවක් තියෙනවා. මේ විදියට හුස්ම අතර හිස් තැනක් තියෙනවා. ඔය පොඩි දරුවේ මාරි ලස්සන්ට කියනවක මොකද්ද? හුස්මන්නන්ති උනා තමයි. ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හුස්ම දෙකක් දැනුණා. අන්න ටික වෙලාවකින් මේක අතර හිස් තැනක් දැනුණා. අන්තිමට හුස්ම නැති වෙලා ගිය හුස්ම අඩු වෙලා ගිහලා හිස් තැන වැඩි වුණා. අන්තිමට මොකද වුනේ? හුස්ම නැති වෙලා ගිහලා හිස් තැන විතරක් ඉතුරු වුණා කියලා කියනවා. දොයි විදිහට හරි නිකන් කවියක් කිව්වා වගේ කලාත්මක විදිහට ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහ වෙනසක් වුණා. මට මේ විදිහේ වෙනසක් දකින්න ලැබුණා කියලා ප්‍රකාශ කරනවා. අන්න මොකද කරේ? අන්න අර ප්‍රතිපදාව අපිව ඊළඟ වටේට අරන් ගියා වගේ. දැන් සද්ද තියෙනවා. නමුත් මේ තැනැත්තගේ හිත වැඩි බැඳෙන්නේ සද්ද අතර තියෙන හිස් තැනට. දැන් සිතවිලි තියෙනවා. නමුත් මේ තැනැත්තගේ හිත වැඩි බැඳෙන්නේ සිතවිලි අතර තියෙන හිස් තැනට. දැන් ඇඟේ දැනීම් තියෙනවා. නමුත් ඒ දැනීම් අතර තියෙන හිස් තැනට අවකාශයට තමයි මේ හිත වැඩි වැඩියෙන් බැඳෙන්නේ. ඉතින් අර කලින් කියපු පියවරත් එක්ක හරි හසියට අන්න ගැළපිලා එනවා. මේ ක්‍රියාවලිය යනකොට ටිකෙන් ටික දකින්න පුළුවනි අන්න වැඩි වැඩියෙන් ඔහේ ඉන්න ගතියක්, නිකම් බකන් නිලාගෙන ඉන්නා වගේ, නිකම් බලාගෙන ඉන්නා වගේ ගතියක් මේ හිත තුළ මතුවෙලා එනවා. ඉන්නවා නම් තමයි, පැයක් වාඩි වෙලා ඉඳියා නම් තමයි. නමුත් එහෙම කවුන්ට්ස් නැහැ. ඇවිද්දා නම් තමයි, පැයක් ඇවිද්දා නම් තමයි. නමුත් එහෙම කියන දෙයක් නැහැ. අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන මොකද වෙන්නේ? මෙන්න බලන්න, අර තියුණ සම්භාදයේ වෙනුවට අර ගලණයක් විදියට, අර ඒකාකාර නිකන් ලුණු කැඳ වගේ ගලාගෙන යාමක් වෙනුවට ඒකත් නැති වෙලා ගිහිල්ලා අන්න අර විදිහේ නොදැනෙන ගතියක් බවට පත් වුණා. මුකුත් නැති දෙයක් බවට මේ සම්භාදය, මේ ඇවිරුම පත් වුණා. අන්න ඒ පමණකිනුත් මේ විදිහේ ප්‍රතිපදාවක් සම්පූර්ණ වෙනවා කියලා මෙන්න මේ විදිහට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ඇවිරුම හරහා යන විදිහක්, මේ අවකාශය දකින ආකාරයක් මේ ඇවිරුම අතර අපිට ප්‍රකාශ කරනවා. ඒක හැම වෙලේම ප්‍රතිපදාවක්, ක්‍රමානුකූල පියවරෙන් පියවර යන ප්‍රතිපදාවක්, මේ ඉනිමගක් නගිනා වගේ ප්‍රතිපදාවක්. එහෙම නැතු එකපාරට ඩෝන් ගාලා ගිහිල්ලා එහෙම හිටින්නේ නැහැ. ඒ වෙනුවට ක්‍රමානුකූලව මේ ගලණය, මේ පරිවර්තනය දැනෙත්තෙක් තුළ දකින්න පුළුවනි. චෝකම තමයි මේ කරන පුහුණුව. ඔය මම කියපු පියවර ටික ඔක්කොම මෙතන ඉන්න නොදැකපු කෙනෙක් නැති තරම් නැවත නැවත කරනකොට කරනකොට අපේ අත්දැකීම් තමයි ඔය ප්‍රකාශ කරන්නේ. නැවත නැවත හුරු කරනකොට අපේ අත්දැකීම් තමයි ඔය ප්‍රකාශ කරන්නේ. ඉතින් මොකද වෙන්නේ? මේ තැනත්ත අන්න අර පංචකාම සම්පත්තිය තුළ අර විදියට බොහෝ ඇවිරුණු තැනක ඉඩකඩක් හොයාගත්තා. ඉඩකඩක් හොයාගත්තා. සිතිවිලි තියෙනවා. නමුත් සිතිවිලි හරහා හිස්තැනක් තියෙනවා. අර කලින් තරම් ඒවා ආකර්ෂණයක්, කලින් තරම් ඒවා මේ විදියට වෙහෙසක් දනවන්නේ නැහැ. වෙහෙසක් දනවන්නේ නැහැ. පරණ හිතවිලිම තමයි, පරණ ප්‍රශ්නම තමයි. ඉස්සර දවස් ගණන් කල්පනා කරන දේවල් දැන් එච්චර කල්පනා කරන්නේ නැහැ. කලින් කාලෙකට කලින් අන්න යම්කිසි අවුරුදු 18ක වගේ දරුවෙක් වෙන්නේ නැති ඒ දරුවා අහනවා, මේ අපේ ගෙදර හරි ප්‍රශ්න, මට ඉගෙන ගන්න විදියක් නැහැ, තාත්තාගේ ප්‍රශ්නක් තියෙනවා, අම්මගේ ප්‍රශ්නක් තියෙනවා, අත්‍රිගේ ප්‍රශ්නක් තියෙනවා, හරිම කරදරයක්, මට අවධානයක් යොමු කරන්න බෑ අධ්‍යාපන කටයුත්තකට, මම හරිම සම්බහාදයක තමයි ඉන්නේ, හිරවීමක තමයි ඉන්නේ, කියලා ප්‍රකාශ. දැන් මෙයා අහන්නේ මොනවද උත්තර අහන්නේ අර ප්‍රශ්න වලට? මේ ආර්ථික ප්‍රශ්න කොහොමද විසඳගන්නේ? මේ තාත්තා බීලා ගෙදර ඇවිල්ලා දඟලන එක කොහොමද විසඳගන්නේ? අම්මා මේ මේ විදිහට කරනවා ඒක කොහොමද විසඳගන්නේ කියලා දැන් උත්තර අහනවා. අපි කිව්වා හරි ඔක්කොම තියේවා ඔය බරපතල ප්‍රශ්නනේ. එහෙම විසඳන්නේ නැතුව අපි මෙන්න මේ මේ සිහියක් පිටවමු, ඇවිදමු, වාඩි වෙලා ඉමු, ඒක පොඩි උත්සාහයක් ගමු කියලා හොන ඔය විදිහට ආරාධනාවක් කරා. ඉතින් කොහොම හරි මාස 3-4කට පස්සේ වැරදිලා වගේ මේකම ලියලා එවනවා. අන්න මේම මම ප්‍රශ්න අහා ඉන්දියා. මේක තමයි මට ලැබිච්ච උත්තරේ. ඉතින් මම ප්‍රශ්න අහලා බැරිම දැන මේගොල්ලෝ උත්තර දෙන්නේ නැති හින්දා මම මොකද කරේ? මම මේක හුරු කරලා බැලුවා. දැන් මම මේ මාස කීපයක් හුරු කළා. මම මේ කියන්නේ දැනටත් ගෙදර ඒ ප්‍රශ්න ටික ඒ විදිහටම තියෙනවා. නමුත් මොකද්ද වෙනස? මගේ හිත ඒව අල්ලගෙන දෙස් දෙන්නේ නැහැ. ඒව අල්ලගෙන දඟලන්නේ නැහැ. අර ඉස්සර තරම් මට ඒ ප්‍රශ්න අතරේ ඉඩ කඩක් පේනවා. මට ඒ ප්‍රශ්න අතරේ මගේ වැඩ කරගෙන යන්න පුළුවන් කියන විවේකයක් මතුවෙලාවිලා තියෙනවා. ප්‍රශ්න ටික එලෙසම තාමත් ඇත. වෙනස තියෙන්නේ ප්‍රශ්න අතරේ හිස් තැනක් ඉඩකඩක් මතුවෙලා තියෙන එක තමයි. ඉතින් බලන්න මේ කොච්චර ප්‍රායෝගික ප්‍රතිපදාවක්ද, කොච්චර වටිනා ප්‍රතිපදාවක්ද මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගෙනහැර දක්වන්නේ. අපේ ජීවිතවලට අපි මේ එදිලා තියෙන සතිමත් පුහුණුවට කොච්චර අදාළද මේ මේ ගැටලු විදිහට හිරවීම් විදිහට ඉදිරිපත් වෙලා තියෙන මේ ලෝකයේ තියෙන ප්‍රශ්න ගැටලු වලට කොච්චර අදාළද? ඕක තමයි නියම ප්‍රතිපදාවක වැඩේ. ඕක තමයි නියම බණක තියෙන වටිනකම. එහෙම නැතුව ඉතින් මේ නොදන්නා වචන, නොතේරෙන වචන කියන කෙනාටත් අහන කෙනාටත් නොතේරෙන වචන වචන හරඹයක් නෙමෙයි. ආමාන්නෙන් බලන්න ඕනේ මේක කොච්චර දුරට තවගේ ජීවිතයට අදාළද. අදාළ නැත්තම් වැඩක් නැහැනේ. මොකද වැඩක් නැහැ. අර නිකන් දැකපු හීනයක් වගේ. අනේ මොකද්ද කියාගෙන යනවා, ගෙත්තමක් අරගෙන යනවා. ලස්සන නම් තමයි ගෙත්තම. හරි වයිවර්ණයි. පාට පාට ගොඩාක් තියෙනවා. එක එක පාටින් නූල් තියෙනවා. නමුත් ඕක කොහොමද මගේ ජීවිතයට අදාළ වෙන්නේ කියලා ඇහුවොත් වැඩක් නැහැ. වැඩක් නැහැ. එහෙම අදාළයක් තියන්නේ නැහැ. අනේ වෙනුවට මොකද්ද කතන්දරයක් කියනවා. අදාළ වෙන විදිය දැම්මනම් කියන්න බෑ. බලමු අපි තව අවුරුදු කීපයකින් ආට කියලා දෙන්න පුළුවන් වෙයි කියලා ප්‍රකාශ කරනවා. නෑ මේ ප්‍රතිපදාවක ධර්මයක බණක තියෙන වටිනාම දේ තමයි මේ මගේ ජීවිතේට කොහොමද මේක අදාළ වෙන්නේ. අමුවේ ඒක තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ආ මෙන්න බලන්න ඇවිරීම. මෙන්න බලන්න මේ ඇවිරීමේ ඉඩකඩ. ආ දැන් ඒකනේ දැන් ඒක අල්ලගත්තාම ආ දැන් ඒක තමයි ආගේ ඇවිරීම. ආ මෙන්න බලන්න ඒකේ ඉඩකඩ. ආ දැන් ඒක අල්ලගත්තා. දැන් ඒක තමයි ආගේ ඇවිරීම. මෙන්න බලන්න ඒක ඉඩකඩ. ඔන්න ඔය විදියට අරන් ගිහිල්ලා කියනවා අන්න භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව. අන්න බලන්න ඔයා කොච්චර ඇවිරිලාද දැන් මේ දවස්වල ඉඳී. දැන් බලන්න ඔයාට කොච්චර ඉඩකඩක් සැනසීමක් මත වෙලාවිල්ලා දිනවද කියලා. දැන් බලන්න ඔයා කොච්චර බහසුවෙන් ජීවත් වෙනවද කියලා. දැන් බලන්න ඔයාට තියෙන ප්‍රශ්න වලද මොකද වෙලා තියෙන්නේ කියලා. අන්න ඒ විදියට මාර්ගයක් පෙන්නනවා, ප්‍රතිපදාවක් ප්‍රකාශ කරනවා. අන්න නියම ධර්මික ස්වභාවයේ නියම වටිනාකමක් ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙන්න උත්සාහ ගන්නවා. දැන් අපි හිතමු මෙහෙම කරගෙන යනකොට අපිට අර විදියට වර්තමාන මොහොතේ ඉන්න උදව් වෙන දේවල් තමයි මේ කියන්නේ. අර විදියට ඇවිදිනවා, අර විදියට වාඩි වෙලා ඉන්නවා. ඒ ගත කරන හුස්මක් පාසා මේ වර්තමාන මොහොත අපි වැළඳ ගන්නවා. මේ වර්තමාන මොහොත අපි හඳුන ගන්නවා. මේ විදිය ප්‍රතිපදාවක් ටිකෙන් ටික ආනන්ද ස්වාමීන් වහන්සේ අපිට ගෙනහැර දක්වනවා. එතකොට මෙන්න මේ යම් කිසි විදියක මේ ඇවිරුණ ස්ථානයක ඉඩකඩක් හොයාගෙන යන ගමනක අපි එදිලා ඉන්නවා. මේ විදිහ ඉඩකඩකඩ උදව් වෙන ප්‍රතිපදාවක් තමයි මේක. ඒක අපිට ඇවිදීමක් විදිහට පුරුදු කරන්න පුළුවන්, වාඩි වෙලා ඉඳීමක් විදිහට පුරුදු කරන්න පුළුවන්, නොයිකුත් ක්‍රියාකාරකම් විදිහට පුරුදු කරන්න පුළුවන්, එදිනෙදා වැඩ විදිහට දිනචරියාව කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් පහුගිය කාලෙක ওই වචනේ මට ඇවිල්ලා තිබුණේ නැහැ. පහුගිය කාලෙක කෙනෙක් ඔන්න ওই කතාව අහලා ගිහිල්ලා ආ එහෙනම් ඔන්න මම සිහියෙන් ඇවිදිනවා සක්මන කියලා තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා. ඊට පස්සේ පරයන්කේ සිහින් වාඩි වෙලා ඉන්නවා කියලා තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ එදිනෙදා කටයුතු ගැන මෙතනට ගෙන ඔන්න දිනචරියාව අන්න දිනචරියාව කියලා එහෙම අන්න එයාගේ භාවනාව තුන්වෙනි කොටස ඉදිරි ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් මොකද්ද මේ කියන්නේ? ආ වෝකින් මෙඩිටේෂන්, සිටින් මෙඩිටේෂන්, වර්කින් මෙඩිටේෂන්. වර්කින් දිනචරියාව. දිනචරියාවේ භාවනා කරන ආකාරය තමයි මේ. මන් දත්ම දිනෝ. දත්ම දින අතරේ අන්න මොකද වෙන්නේ? අන්න දතක් දතක් බුරුසු වදිනව වදිනවා. අන්න මේ බුරුසේ සද්ද ඇහෙනවා කියන අවධානය මම තියෙනවා. මොකද වුනේ? අන්න ඉඩකඩක් හොයාගත්තා. අර ඇවිරුණ තැන. මම ආහාර ගන්නවා. මෙන්න මට දැනෙනවා මේ ආහාරවල රසය දැනෙනවා. මම වික්කනවා දැනෙනවා. අඹරෙනවා දැනෙනවා. මේ ආහාරවල රසනේ මට දැනෙනවා. අන්න මොකද වුනේ? ඇවිරුණු තැනක ඉඩකඩක් හොයාගත්තා. ඔක තමයි වැඩේ. අන්න ඒ විදිහට දිනචරියාවේ භාවනා කරන්නත් පුළුවන්. වර්කින් මෙඩිටේෂන් උත් කියලා කොටසක් ඇත. අන්න ඒක තුළින් අර මොකද වුනේ? අර ප්‍රශ්න කරදර ඇවිරුම් වෙනුවට යම්කිසි සැනසීමක් යම්කිසි විවේකයක් ලං කරගත්තා. සාමාන්‍යයෙන් අපි ඔය එකපාරට කල්පනා වුණාට අපිට හිතෙන්නේ නැති වුණාට නොදැනීමත් ඔය දේ සමහර කෙනෙක් කරනවා. දැන් අපි හිතමු ඔය ප්‍රශ්න වලින් වෙලිලා ඉන්න කෙනෙක්. නිකන් සාම්ප්‍රදායික බෞද්ධයා. මේ වගේ ප්‍රතිපදාවක් ගැන එහෙම අහලා නැති, දන්නේ නැති, එහෙම ලොකු වෙලාවක් වැය කරන්නේ නැති තැනත්තා වුණත් මොකද කරන්නේ? ඔන්න පන්සලකට යනවා. පන්සලකට ගිහිල්ලා අන්න බෝ ගහක් වටේ ඔය අතුරු කලයකුත් අරගෙන කැරකෙනවා. කැරකිලා කැරකිලා බෝ ගහේ මුල් කුණු වෙනකන් අන්න වතුරක් දානවා. දාලා ගෙදරහම මේ තැනතට යම් කිසි විදියක සැනසීමක් දැනෙනවානේ. මොකද වුනේ? අන්න අර ගෙදර ප්‍රශ්න ගොඩක් තියුණා. ගෙදර ගැටලු ගොඩක් තියුණා. ඒ ටික පොඩ්ඩක් අතෑරලා ඒ වෙනුවට අන්න යම් කිසි ඒ අතර ඉඩකඩක් වෙන දෙයක් අල්ලගත්තා. අර ගස් ගල් වන්දනාවක් වගේ කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් අන්න අර අවධානය කඩලා වෙන දෙයකට යොමු කළා. අවධානය කඩලා තමුන්ට ආරක්ෂාවක් පිහිටක් තියෙනවා කියන හිතට දැනකට යොමු කරා. ඉතින් එපමණකිනුත් මේ තැනතර තේරෙනවා අන්න දවස් දෙකක් තුනක් හතරක් මෙහෙම යනකොට අන්න මොකද වෙන්නේ? මට සැනසීමක් විතර දැනෙනවා ටිකක් හරි. නැත්තම් බෝගහම් මුල වාඩි වෙලා අර පිරිත් පොතක් අරගෙන කියෝගෙන 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 යනවා. මම දන්නේ මට පොඩි කාලේ ඉඳලා දිනුන හරි පස්සේ මොනවද අප්පා මේ කියන්නේ මෙච්චර කියලා හරි ප්‍රශ්නයක් තියුණා. ඒ බැල්ම තමයි බැලෙන්නේ. ඉතින් ඒක විරුද්ධ බැල්මක් බලන්න හරි අමාරුයි. ඉතින් මේ මොනවා කියනවද මන්දා කියලා මම බලා ඉන්නවා. ඉතින් අර කියෝගෙන කියෝගෙන යන ෆුල් සීරියස්. ඉතින් මොකද්ද මේ කරන්නේ? අනේ සමහර විට අර ඇවිරුණ තැනක ඉන්නේ තැනත්තා. ඊතර ගියොත් පිස්සු ඇදෙන ගාන මෙයා පන්සලකට වෙලා අර පොත කියෝ කියෝ ඉන්නවා. ගහක් මුලට වෙලා අර පොතට කියෝ කියෝ ඉන්නවා. අන්න මොකද උනේ? අන්න අර ඇවිරුණු තැනක නොදැනීම වගේ වෙන්න පුළුවන්. හිතලා අතලා කල්පනා කරලා මේ විදිහට දැනගෙන කරනවා නෙමෙයි. නමුත් එහෙම වැඩක් කරනවා. අන්න මොකද උනේ? ටිකක් සැනසීමක් විවේකයක් දැනෙනවා. තව කෙනෙක් ගිහිල්ලා අනේ පල්ලියකට ගිහිල්ලා අන්න යාඥා කරනවා. අනේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ජේසුනි, මට මේක විසඳලා දෙන්න කියලා. ඔන්න ඉතින් තමුන්ගේ මොකක් හරි යාඥාවක් ඉදිරිපත් කරනවා. මොකද උනේ? අන්න පොඩි වෙලාවකට හරි ඉඩකඩක් හොයාගත්තා. අර ඇවිරුණු තැන ඉඩකඩක් අල්ලගත්තා. ඉතින් අන්න ඒ කෙනෙක්ට ඒක තුලින් යම්කිසි සැනසීමක් ලැබෙනවා. ඒක තුලින් සැනසීමක් ලැබෙනවා, විවේකයක් හදා ගන්නවා. මුස්ලිම් කෙනෙක් දවසකට මෙච්චර වරක් යාඥා කරනවා. තමුන්ගේ ඒ ආරක්ෂාව පිහිට හොයාගන්න කල්පනා කරනවා. අන්න මොකද වුනේ? අර ඇවිරුණු තැනක නොදැනීමමුත් ඉඩකඩක් හොයාගන්න කතාවක් තමයි මේ තියෙන්නේ. ඒ ඉඩකඩ කොච්චර දුරට, කොච්චර සාධාරණ ලෙසට, කොච්චර පමණකින් හොයාගන්නවද, දැනගෙන හොයාගන්නවද, ඒවා ඉතින් වෙන ප්‍රශ්න. නමුත් අන්න ඔය ඔය වැඩේ තමයි තියෙන්නේ. ඕකේ එක්තරා විදිහක අපිට කියන්න පුළුවන් හෙල්ති ඩිස්ට්‍රැක්ෂන් එකක්. තමුන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳ බාධාවක්. තමුන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳ වික්ෂිප්ත භාවයක්. අන්න තියෙන ප්‍රශ්න ටිකෙන් පොඩ්ඩක් මිදිලා වෙන වැඩකට හිත දාගෙන ඉන්නවා. තියෙන ප්‍රශ්න ටිකෙන් පොඩක් අයින් වෙලා නිකන් යම්කිසි කාලයක් වෙලාවක් වැය කරනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ඕක පිළිබඳ සඳහන් වෙනවා ඔය ඔය චීනේ කතන්දරයක් ඔය. ඒකේ හැම ප්‍රකාශ වෙනවා. මොකද්ද මේ 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 ගස් ගස් ගල් වන්දනා කතා තියෙනවනේ සමහර තැන්වල. ආයේ වගේ එකක්. එතකොට මේ මේ ඒ චීනේ යම්කිසි රාජ්‍ය සේවකෙක් බොහොම උත්සවයකට සම්බන්ධ වෙන අවස්ථාවක අන්න එයා මේ විදියට පිරිස ඉදිරියට දැන් ගමන් කරනවා. දැන් අපි හිතමු ආණ්ඩුකාරයෙක් වගේ ලොකු රාජ්‍ය සේවකයෙක් මේ තැනත්තා මේ විදියට ගමන් කරනවා. ගමන් කරනකොට මේ පිරිසයි මේ තැනත්තා අතරමැදදී මේ පුද්ගලයාට ගලක් නිකන් අර අපි හිතමු නිකන් මේ පාරේ තියෙන හොඳ නිකන් හොඳ පෞරාණික ස්වභාවයක් තියෙන ගලක් හම්බ වෙනවා. ඉතින් මේ තැනත්ත මොකද කරන්නේ? අර පිරිසට යන එක පොඩ්ඩක් නැවතිලා මේ ගල ළඟ නැවතිලා මේ ගලට සැලියුට් එකක් ගාලා කතා කරනවා. ආ ලොකු සහෝදරයා කොහමද කියලා තමයි මේ ගලත් එක්ක දැන් මෙයා යම්කිසි කතාබහක්. ඉතින් කොහමද කියලා අර ඔළු මේ පාරේ ගොල්ලෝ නිකන් උඩුකය පාත් කළා නිකන් ගෞරව කරන විදිහක් තියෙනවා. ආ එහෙම ගෞරව කළා. අනේ ටිකක් වෙලා කතා බහ කරලා අන්න නැවතත් එතරම් මිදිලා මේ තමුන්ගේ උත්සවයේ දිහාවට නික්විලා යනවා. ඉතින් මේක බලාගෙන ඉඳිය පිරිස මේ තැනැත්තා මේ ඊට පස්සේ ආමන්ත්‍රණය කරන්නේ ක්‍රේසි මී කියලා. අන්න මීෆූද කියලා නම ඔන්න වගේ නමස් තියුනේ. ආ දැන් පිස්සු මී කියලා තමයි මෙයාට කියන්නේ. කලින් නිකම් මී කියලා තියුණ නම දැන් පිස්සු මී වුණා. මොකද උනේ? අන්න අර ගලක් දැකලා ගලක් ළඟ නැවතිලා අලෝ මචං ලොකු සහෝදරයා කොහමද වැඩේ කියලා සැලියුට් එකක් ගහනවා. සැලියුට් එකක් ගහලා පොඩි කතා බහක් කරලා ආ නැවතත් තමන්ගේ වැඩේට යනවා. සමහර විට මොකද්ද හේතුව මොකද්ද ප්‍රත්‍යය අන්න මේ උත්සවයට සම්බන්ධ වෙන එක ගැන යම් කිසි නිකන් සබකෝලයක් වගේ තිබුණාද දන්නේ නැහැ. සබකෝලයක් තිබුණාද දන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? පොඩ්ඩක් නැවතිලා අර සැලියුට් එකක් ගහලා අර විදියට ශරීර සෞඛ්‍යයට හොඳ දෙයක් කෙරෙහි පොඩ්ඩක් අවධානය යොමු කරනවා. අවධානය බිඳලා හෙතෙන්ට දෙනවා. දීලා පොඩ්ඩක් විවේක වෙලා ආපහු ගන්න තමුගේ වැඩේට යනවා. ඉතින් බලා ඉන්න කට්ටිය හිතෙන්නේ පිස්සු මේකට. පිස්සු හොඳටම පිස්සු. ඉතින් නිකම් මී කියලා හරියන්නේ නැහැ. ක්‍රේසි මී කියලා තමයි කියන්න වෙන්නේ කියලා. අන්න ඊට පස්සේ නම වුණා ක්‍රේසි මී. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපිට හරිම හාස්‍යයක් අමුත්‍සක් දනවනවා. කෙනෙක් හිතනවා මේ ටී මෙඩිටේෂන් කියලා එකක් තියෙනවා. තේ බොනවා. තේ බොනවා. තේකට කැප වෙලා පැයක් විතර නිකන් තේත් නෙමෙයි අර ග්‍රීන් ටී වගේ බොන්නම් බැරි තේ එකක් තියාගෙන බොනවා. මොකද්ද මේක ඇති වැඩේ? මොකද්ද මේක ඇති හරය කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් අන්න මොකද උනේ? අන්න අර ඇවිරුණු තැනක ඉඩකඩක් හොයාගත්ත පොඩි වෙලාවකට හරි. ඔන්න ඔය විදිහේ ගමනක් ගැන මේ කියන්නේ. ඔය විදිහේ විවේකයක් ගැන මේ කියන්නේ. ඔන්න ඔය විදිහට ගිහිල්ලා අන්න යම්කිසි කෙනෙක්ට තේරෙනවා මේ ඇවිරුණා තියෙන ලෝකේ මම යම්කිසි ඉඩකඩක් හොයාගත්තා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකෙ දුකෙන් පිරිච්ච තැනක්, දුකෙන් නතු වෙච්ච තැනක්. දුක තමයි මේ ලෝකෙ රජ කරන්නේ. නමුත් ඒකේ මම රහසිගත ස්ථානයක්, සැඟවෙන්නේ ස්ථානයක් හොයාගත්තා. ඔබටත් හොයාගන්න පුළුවන් කියලා ආරාධනාවකුත් ඉදිරියෙන් තියලා තමයි කතාව අහවර කරන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රතිපදාවක්, ඔන්න ඔය වගේ ගමනක් ගැන තමයි අපි මේ අද කතා කරන්නේ. ඒදුනේ ඉතින් එහෙම කර කරලා සමුම්ම තමයි මේක අත්දැකලා බලන්න ඕනේ. මොකද්ද මේ කියන විවේකි කියලා. ඉතින් තව පොඩි දෙයක් කියලා මම නවත්තන්නම්. අන්න කෙනෙක් හිතනවා එහෙනම් මේ ඔක්කොම ඝර්ෂණය, මේ ඝර්ෂණය පිළිබඳ කතාවක් නේ, මහා ඝර්ෂණයක් තියුණා. අන්න ටිකක් ඒක අඩු කරා, තෙල් දාලා නම්මනම් කළා. ඒ ඝර්ෂණය අරගෙන තව ටිකක් අඩු කළා. ඔන්න ඔය විදිහේ ගමනක් නේ කියන්නේ ඔය. ඔය විදිහේ ගමනක් ඔය කියන්නේ. ඉතින් එහෙම කියාගෙන යනකොට අන්න කෙනෙක් හිතනවා එහෙනම් ඝර්ෂණය නැත්තටම නැතුව යනවාද කියලා. ඝර්ෂණය නැත්තටම නැතුව යනවා කියලා කිව්වොත් එතන පොඩි අවුලක් තියෙනවා. ඒ නුවට යම්කිසි ඝර්ෂණයක් ඉතුරු වෙනවා. නමුත් ඒ ඝර්ෂණය අන ත්‍රිුණ ඝර්ෂණයට සාපේක්ෂව නොගිනිය හැකි තරම්, ගණන් ගන්න බැරි තරම් පොඩි ඝර්ෂණයක් තමයි ඉතුරු වෙන්නේ. මොකද්ද මේ කය නඩත්තු කිරීමේ ඝර්ෂණයක් ඉතුරු වෙනවා. මේ ලෙඩක් දුකක් අහම ඝර්ෂණයක් ඉතුරු වෙනවා. මේ ජීවිතේ පවතිනකන් යම්කිසි ඝර්ෂණයක් තියෙනවා. අන්න නිවනත් කොටස් දෙකකට බෙදලා පෙන්නනවා, සෞපදිශේස අනුපදිශේස. රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ නිවන් දැකලා ඉන්නේ. නමුත් තාම ජීවත් වෙනවා. ඒකින්න පොඩි ඝර්ෂණයක් තියෙනවා, ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. නමුත් අන්න හරිම පරිනිර්වාණය තමයි, හරිම නිවන තමයි. අන්න මැරිලා ගියාම එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. එදිනෙදා යන ඝර්ෂණයකුත් නැහැ. ජීවිත පවත්වනවා කියලා ශරීර පවත්වනවා කියලා ඝර්ෂණයකුත් නැහැ. නිවිලාම ගියා කියලා සඳහන් කරනවා. අන්න මොකද උනේ? අන්න ඝර්ෂණේ ආවම වෙලා තියුනේ, ආවම කළා තියුනේ ප්‍රතිපදාවක් තුලින්. නමුත් පැවැත්ම පිළිබඳ ඝර්ෂණයක් තියෙනවා. එදිනෙදා දුකක් තියෙනවා. ඉතින් ඒක බාරගන්න කැමති නැත්නම් ඉතින් එයාට ඉතින් අමාරුයි. ඒ පොඩ්ඩක් ඉතුරු වෙනවා. ඒ අඩියේ ඉතුරු වෙනවා. ඒක බාරගන්න. නිකන් අර අපි කියන්නේ නිකන් හම්බ කරගෙන කන්න වෙනවා. එහෙම නැතු උඩ බලා ඉඳලා හරියන්නේ නැහනේ. උඩ බලා ඉඳලා හරියන්නේ නැහැ. නිකන් ආමඳුරු කෙනෙක් වුණත් හම්බ කරගෙන කන්න ඕනේ. නිකන් පින්ඩ පාදේ ගිහිල්ලා නිකන් ඒ පොඩ්ඩක් දුකක් තියෙනවා නේ ඒකේ. සාගර ආමඳුරු ඔන්න පින්ඩ පාදේ ගිහිල්ලා ඇවිල්ලා දැන් ඒ දුක බාරගෙන තියෙන්නේ. ඈ දැන් ඊළඟට සූදානම් වෙලා ඉන්නවා. ආ දැන් මේ දුක බාරගන්න ඊළඟට දැන් මේ කට්ටියගේ ප්‍රශ්න වලට උත්තර දෙන දුක. ඈ ඕක තමයි වෙන්නේ. ඔය දුක ඉතින් බාරගන්න බැරි නම් ඉතින් අමාරුයි නේද? යැපෙන්න අමාරුයි. උඩ බලාගෙන ඉඳියට එහෙම වැටෙන්නේ නැහැ. අන්න පැවිද්දෙක්ට උනත් යම්කිසි උපය ගැනීමක් තියෙනවා. ගමකට ගියාම නන්නාඳුරණ ගේකට ගියාම අන්න බුදුරජාණන් වහන්සේගේ පීඨෙන් වගේ අනේ කෙනෙක් ඇවිල්ලා දවත් මුදුන් දීලා වැඳලා බුදුන්ට වගේ වැඳලා දානයක් පූජා කරනවා. ඉතින් ගමට යන්න බැරි නම්, ගෙදරට යන්න බැරි නම්, එතෙන්ට යන්න බැරි නම්, ඒ දුක ගන්න බැරි නම්, එතකොට ඉතින් පැවැත්මක් පිළිබඳ කතාවක් නෙමෙයි. පැවැත්මක් පිළිබඳ කතාවක් නෙමෙයි කියන්නේ. එනේ රස්සාවක් කරලා හම්බ කරගන්න වෙනවා. ඉතින් මේ පැය ගාන එකට වැය කරන්න වෙනවා. එහෙම නැතු යැපෙන්න බෑනේ. ආ ඒ වගේ ඝර්ෂණයක් ඉතුරු වෙනවා. ඒක හැබැයි අවම මට්ටමක්, තියුණේකට සාපේක්ෂව ඝර්ෂණයක් නැති තරම්. නැති තරම්. ඉතින් එන්නේ විදිහේ සැනසීමක් හොයාගන්න පුළුවන් ටිකෙන් ටික ඉන්න පිරිසටත් උත්සාහ කරලා බලන්න කියලා ආරාධනාවක් සමග අද අපි අද දවසේ මේ කතාබහ අවසන් කරමු.
බොහොම පින් ස්වාමින් වහන්ස, අපිට අද ඉතා වටිනා ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. අපි මේ ගත කරන අපේ ජීවිතේ ඉතා සම්බාධක මැද අප ගත කරන ජීවිතේ අපි කොහොමද මේ සැනසීමක් විවේකයක් ලබා ගන්නේ මේ සතිමත් වීමේදීමින්. ඒ වගේම සතිමත් වීම යෙදෙන අවස්ථාවේදී අපට ඇතිවන සම්බාධක අප කොහොමද නගහැරගන්නේ. ක්‍රමයෙන් ඉනිමගක් නගිනවා වගේ අපි කොහොමද ඒ සම්බාධක මැඩගෙන අපේ ඉදිරිය ගමන් කරන්නේ මේ සතිමත් වීම තුළ. ඔබ වහන්සේ ඉතා අගනා ලෙස අපට දේශනා කළා. ඔබ වහන්සේට ඉතාමත් පින්. ඒ මෙන්ම මේ නම කීමට අවසරයි ගෞරවනීය ධම්මසාගර ස්වාමින් වහන්සේත් මේ අවස්ථාවේදී මා දෙපා නමස්කාර කර ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. මම දැන් මේ අප විසින් සකස් කර ඇති අත්පත්‍රිකාව සූම් තාක්ෂණය ඔස්සේ ෂෙයා කරන්නම්. මේ පත්‍රිකාවට අනුව පළමුවෙන්ම අපිට දීලා තිනවා වීඩියෝ ලින්ක්ස් දෙකක්. සතිමත් ඇවිදීම දක්වන එකක්, සතිමත් හිඳ ගැනීම දක්වන දෙකක්. ඉතින් ඔබට පුළුවන් මේ සතිමත් ඇවිදීම, හිඳ ගැනීම පළමුවෙන්ම ඉතා සුළු කාලයකින් පටන්ගෙන විනාඩි 10ක් ඒ වගේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන පැයක් දක්වා වැඩි කරගන්න පුළුවන් සතිමත් ඇවිදීම. ඒ වගේම සතිමත් හිඳ ගැනීමත් කුඩා කාලයකින් පටන්ගෙන පැයක් පමණ වෙනතුරු දික් කරගන්න පුළුවන්. මෙසේ ඒ දිනපතා ඒ පුහුණු වීමේ කටයුතු වල යෙදෙන්න කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා. ඒ වගේම ඔබගේ අත්දැකීම සරලව ලියලා අපට ඉදිරිපත් කරන්න. ඒ ලියන විට පළමුවෙන්ම කොහොමද ඔබ සක්මන ආරම්භ කරන්නේ, මොනවද ඔබගේ පයට දැනෙන්නේ, ඒ අනුව සිතට මොනවද සිතට සිතුවිලි එනවද, ඒ වගේ දේවල් සඳහන් කරන්න. ඒ වගේම වාඩි වී ඒ නම් හිඳගෙන ඔබ සතිමත් වීමේදී ඔබට දැනෙන දේවල් ඒ වார்த்தාවල සරලව දක්වන්න. මේ වார்த்தා අපවිත වීමට අපි Google Form එකක් සූදානම් කරලා තියෙනවා. ඒ link එකත් email ලිපිනයත් මේ පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා. මේ පත්‍රිකාව මම මේ chat section එකේ ඔබ වෙත සම්බන්ධ කරන්නම්. ඒ අනුව මේ හැමදාම අපේ ඉරිදා මේ වෙලාවට ශ්‍රී ලංකා වේලාවෙන් 7:00 සිට 8:30 දක්වාත් මෙල්බන් වේලාවෙන් පෙරවරු 11:30 සිට එකහමාර පමණ වෙනතුරු නිව්සීලන්ත වේලාවෙන් පස්වරු 1:30 සිටත් පවත්වනු ලබන මෙම වැඩසටහනට නිතිපතා සැම ඉරිදාම සහභාගී වන්න. ඒ Zoom link එකත් මේ අත්පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා. තෙරුවන් සරණයි ඔබ සැමට. දැන් අපට තියෙන්නේ ඔබ විසින් ඉදිරිපත් කර ඇති වාර්තා ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරලා උන්වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමටයි. මම ඒ සඳහා උපාලි දසනායක මහත්මයාට ආරාධනා කරනවා.
හොඳයි, බොහොම පිංපත් මම ස්වාමින් වහන්සේ මට එක ලිඛිත ප්‍රශ්නයක් දැනට ලැබිලා තියෙනවා. ඒ ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමින් වහන්සේ. මම ඇහෙනව නේද?
ආව දැන් එහෙන දැන් එන. හරි,
එහෙමයි. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. 6 වන වාර්තාව. එදිනෙදා කටයුතු වලදී සතිමත් වීම. ගිය සතියේ කමඨහන් අවවාදත් එක්ක පරියංක පුහුණුව ඉරියව්ව හදාගන්න ගමන්ම සිද්ධ කෙරුණා. පහසුවෙන් ඉඳන් හුස්ම බලද්දී වගේ නෙවෙයි, පුදුම කටුකමක් තියෙන්නේ. කකුල් නැමි රිදීම් නිසා ඊට පස්සේ කෙරෙන සක්මනත් පහසු නෑ. හැබැයි කිසිම රිදීමක් ස්ථිරව ඉන්නේ නෑ. එනවා යනවා නිසා ඒ නිසා පුහුණුවට බයක් නැහැ. ටික ටික වර්ධනයක් තියෙනවා. මෙහෙම ගෙවුන මේ සතියේ තිබ්බේ හරි දුෂ්කර බවක්. කයේ රිදීම් තිබ්බා. හිතෙන්ම නැගිට ගන්න රිදුණු සිතුවිලි තිබ්බා. හිත හරි දක්ෂයි ඔක්කොම ඒවා එකට ගැට ගහන්න. පටලවන්. එහෙම කරද්දි ආවේග හැදෙන්න පහසුවෙන් පුළුවන්. හිත කතන්දර කියන විදියට අවදිවීමක් මේ සතියේ පුහුණුවේදී ප්‍රමුඛ වුණා. හිත කතන්දර ගොතනවා. හැබැයි මුල මැද අග ගැළපිලි නෑ. කොනක් අහුුණාම උහේ ගෙතෙනවා. හැබැයි ලොකු අවදි බවක් තියෙනවා. මොකද දැනගෙන වෙන්නේ. හිත කතා ගොතන වේගේ සතිමත් හිතින් ලූ බැඳෙනකොට කතා ගොතන වේගේ අඩු වෙනවා. වෙලාවකට හිත නිහඬවම ඉන්නවා. ඒ වගේ වෙලාවට කයේ ස්පර්ශ එක්ක පැටලිලා හොඳට වෙන්වෙන් වෙවි හඳුනා ගන්නවා. හිත කතා ගොතනවා විතරක්ම නෙවෙයි, චිත්‍රපට දර්ශන වගේ රූපක් පෙනිලා යනවා. සද්දවලත් මතකයක් හිතට ගන්න හැකියාවක් තියෙනවා. ගඳ සුවඳත් එහෙම තමයි. ඒවා එක්ක තමයි හිත ආයේ ආයේ පැටලෙන්න හොයන්නේ. මේවා එකක්වත් බලෙන් නවත්වන්න බෑ, තියාගන්නත් බෑ. උවමනාවෙන් හිත හිතා ගන්නවා නෙවෙයි, හිත සක්‍රීයයි. හිතටත් තනියම වැඩ කරන්න බෑ. වටේ දකින රූප සද්ද වගේ ඒවා එක්ක තමයි ජවයේ එන්නේ. එහෙම තමයි තේරුනේ. ඒ ජවයේ ඇඟට දීලා අවුස්සනවා වැඩ කරන්න කියලා, කතා කරන්න කියලා. පව් ඉතින් ඇඟ වැඩ කරනවා. පිට ඉඳින් බලද්දී ඔහොම තමයි පෙනුනේ. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ.
මේ හොඳයි, වார்த்தාව හොඳයි. මේ හොඳ විස්තර ටිකක් තියෙනවා. මේ සතිමත් භාවයේ ප්‍රතිඵල වශයෙන් මේ දැනෙන දෙයක් සහ මේකේ මේ ගැටලුවක් වශයෙන් නෙමෙයි, ප්‍රකාශයක් වශයෙන් සඳහන් වෙන්නේ. ඉතින් ඒකේදී තමයි අපි දැන් කරන භාවනාවයි කෙරෙන භාවනාවයි කියලා කොටස් දෙකකට ගත්තොත්, දැන් අපි මුලින් කරන භාවනාව තමයි ආධුනිකයෙක්ට වටින්නේ. මේ මොකද්ද මේ එයාට අදාළ නැහැ මොනවද මොකද්ද මේ වෙන්නේ කියලා. හැබැයි මේ දෙක කරගෙන මේ ශ්‍රද්ධාවෙන් කරගෙන යද්දී එයාට දවසක තේරෙනවා මේ මුලින් කරපු දේ මේ වටිනාකම එන්නේ දැන් කියන එක. ඒක තමයි ඒක පස්සේ තේරෙන්නේ. ඉතින් ඒකෙදි කරන භාවනාව විදි තමයි පුළුවන් තරම් නැවත නැවත කයට අරගෙන, ආනාපානය අරගෙන, නැත්තම් පිම්බිම හැකිලිම අරගෙන ඒක දිගට දිගට බලලා ඒකේ තියෙන වෙනස්කම් බලන්නේ. වෙන මොකවත් නෙමෙයි, මෙන්න මේ ඇතුළත කතන්දර ගොතන එක. එක එක කතා හදන වේගේ වැඩිකම හින්දා අපිට මේක මේ අධ්‍යයනය කරන්න බෑ. මේක අපිට මේ විනිවිද දකින්න බෑ. මේකේ තියෙන විස්තර අපිට දකින්න බෑ සතියෙන්. එතකොට අපි කරන්නේ ආධුනිකයට කියන්නේ පුළුවන් තරම් කයට පුළුවන් තරම් හිත අරගෙන මේක පුරුදු කරන්න. කයේ මොනවා හරි දැනීමක් දකුණු පාදයේ වම් පාදයේ වශයෙන් සක්මන් කරද්දී ඒකේ තියෙන දැනීම හරි බලන්න කියන්නේ, වෙන මොකවත් නෙමෙයි. බලන්න 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 අර මේ ඇතුළත කතන්දර ගෙතීම එයාට කරගන්න බෑ. මොකද අපි බලෙන් දානවා මේ වෙන අරමුණකට. එතකොට අර එක පාට තියෙන ඇතුළත පුරුද්දට තියෙන කතන්දර ටික වෙන්නේ ඒ ටික හදාගන්න බැරුව මෙයා අසරණ වෙනවා. එතකොට මුලින් 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 කයට ආනාපානෙට සක්මණේ මේ වම දකුණට නැත්නම් යටිපතුලට හිත තියන්න ඉඩ දෙන්නේ නැහැ, පොළාපයින්වා. ඒක හොඳට තේරෙනවා ආදුනිකෙක්ට නෙමෙයි, හොඳට භාවනා කරපු කෙනෙක්ට උනත් ඔළුවට ප්‍රශ්නයක් ආවට පස්සේ භාවනා කරන්න හිතෙන්නේ නැහැ. එයාට ආනාපානෙට හිත දාන්න දෙන්නේ නැහැ. ඒක මහා වදයක්, ඒක මහා මිහිස රදයක් වශයෙන් තමයි මේ සමහර කෙනෙක්ට තේරෙන්නේ. ඉතින් ඒකට හේතුව අර ඇතුළත කතාව ගොතන වේගය වැඩි වුණොත්, ඒකේ ඇතුළත කතා වැඩි වුණොත්, මේ පිටත කතාවත් වැඩි වුණොත් ඇතුළත කතා තවත් වැඩි වෙනවා. ඒ විදිහට වුණාට පස්සේ මේ පුද්ගලයාට කොහොමටත් අර කයකට තියාගන්න බෑ කිහින්ද තමයි කයට අරගෙන ඊට පස්සේ කයේ කායानुපසනාව ඉවර වෙදි නිකම්ම වේදනानुපසනාවට යනවා. ඉතින් ඒ රිදිලි ගැන මේ වරිවීමක් නැහැ කියලා සඳහන් වෙනවා. ඒ ගැන පසුතැවිල්ලක් නැහැ. ඒක දිහා හොඳට බලන් ඉන්න පුළුවන් කියනවා. අන්න ඒ දේ තමයි හරි වැදගත්. එතකොට වේදනාව හොඳට බලන්න පුළුවන් නම් ඒ රිදිලි, ඒ එතකොට සැහැල්ලු වේදනා, එතකොට මේ වේදනාවක් නැති ස්වභාවය, ඒ ඔක්කොම හොඳට බලන්න පුළුවන් වෙද්දී ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී අපි ආතතිගත වෙච්ච වෙලාවක අපේ යන මේ සිතුවිලි පැටන් එක නැත්තම් පුරුද්දට යන සිතුවිලි ටික අපිට විපස්සනා කරගන්න බැහැ. අපි ඒකට යට වුණොත්, ඒ යට වෙන්නේ අපිට ඒකෙන් දුකක් හරි සතුටක් හරි ආවොත් අපි යට වෙනවා. ඉතින් ඒකින්ද ඒ සිතුවිලි ටික හොඳට බලන්න, ඒ මොනවද මේ කරන්නේ, මෙයා මේ ඇතුළත කතා කොහොමද, මොන පිස්සු ආකාරයකටද මේක ගොතන්නේ කියලා බලන්න ඊට කලින් අපි වේදනානුපස්සන හොඳට වඩලා තියෙන්න ඕන. එතකොට මේ එන සිතුවිලි වලට, එන රූප වලට, එන චිත්‍ර පෙන පේන චිත්‍රපටි වලට අපි අපේ මේ අපි ඇතුළත නටන ගතිය, අපේ ඇතුළත ඇවිස්සෙන ගතිය අඩු වෙනවා ටිකක්. ඒකෙන් දුක් ගන්න ගතිය, ඒකෙන් ලෝභයක් ඇති වෙන ගතිය, මේකෙන් මේ අපිව ඇතුළත මේ අපේ පපුව ඇවිස්සෙන ගතිය, අපේ ආදවතේ වේගය වැඩි වෙන ගතිය අඩු වෙනවා. අඩු වුණාට පස්සේ අරක හොඳට බලන්න පුළුවන් මේ නාට්‍ය, මේ මොකද්ද මේ කෙලින පිස්සුව කියලා හොඳට බලන්න පුළුවන් ගතිය එනවා. එතකොට තමයි මේකේ මොකද්ද වෙන්නේ කියලා අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඒක මේ ලස්සන මේ වාර්තාවේ සඳහන් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ අර මුල් ටිකේ කරපු නැවත නැවත කයට ගන්න එක, නැවත නැවත වේදනාව හොඳට බලන එක ප්‍රධාන හේතුවක් වෙනවා. ඊට පස්සේ වෙන්නේ කෙරෙන භාවනාවක් තමයි තියෙන්නේ. මේකේ තනිකර ගලණයක් තියෙන්නේ. මොන පැත්ත ඇල්ලුවත් අපි අහුවෙලා, මොන පැත්ත ඇල්ලුවත් අපි මමයා හදලා, ඒකෙන් අරමුණු තිබ්බත් එකයි අරමුණු නැති වුණත් එකයි, ඒ හැම තැනකදීම අපි උත්සාහ කරන්නේ අපේ මමයා හදලා ඇතුළත කතාවක් හදන්න. ඉතින් මේක දැක්කර පස්සේ අරමුණු නැති ස්වභාවයට සාපේක්ෂව හොඳට බලන්න පුළුවන් ඒ අරමුණු නැති භූමියේ ඉඳන් අරමුණු ඇති වෙද්දී අපේ තියෙන ඇතුළත තියෙන තණ්හාව, ඇතුළත තියෙන කර්ම වේගය අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඒවා ශක්තියින් වශයෙන් අපිට එන්නේ. අවිද්‍යාව කියන දේවල් ශක්තියින් වශයෙන් අපිට එන්නේ. ඇවිල්ලා අපිව නිකන් කුයි කුයි ගාලා අපිව කොහාට හරි ඇදගෙන යන්න නිකන් මායя යවපු නිකන් තොණ්ඩු වගේ, නිකන් කෙලෙස් මායя නිකන් හොඳට බලන්න පුළුවන් වෙන්නේ. ඔය වගේ අර පිට්ටනියකට ගියාට පස්සේ මේ වැටෙන උල්කාපාත බලන්න පුළුවන් වගේ මේ අරමුණු අඩු ස්වභාවයකට, නැති ස්වභාවයකට ගියාට පස්සේ එතන ඉඳන් බලිය හැකි සමුදය කියන එක නැත්තම් මේ ඇතිවීම කියන එක හොඳට බලන්න පුළුවන්. එතකොට අපිට දැක ගන්න පුළුවන් දෙකම මේ සමුදේ වය කියන එක. ඉතින් ඒක දැක ගන්න අපේ තියෙන කෙලෙස් ප්‍රමාණය මේ ගැන අපිට විලිලැජ්ජාවක් ඇති වෙනවා. යකඩෝ මම මේ වගේ චරිතයක්ද කියලා ඉස්සල්ලාම Tamanට මේ බයලජ්ජ දෙක ඇති වෙන්න ඕන ඔතනින්. එතනින් ඉඳන් වැඩේ අපි කරන්න දෙයක් නැහැ. වැඩේ නිකාම ඇදිලා යනවා. හරි පැත්තට අපිට තියෙන්නේ මෙන්න මේ ගලණයට කරදරයක් නොකර මේ නිසිනින්ද යන්න දෙන්න. මේ බලන එකට, මේ විපස්සනා වෙන එකට ඒ වෙන්න දීලා අපිට තියෙන ඒ තරම් පුළුවන් තරම් අපිට ඒ කාලය වැඩි කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් ඇති නොවෙන්න. ඒක තමයි අපි විසින් කළ යුතු අනුග්‍රහය විය යුත්තේ. ඉතින් හොඳයි දිගටම කරගෙන යන්න සහ වාර්තා කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සෝමනවණ මාත්‍ය මට නම් ලැබිලා තියෙන්නේ උපමනයි තාම. පොද්දනවණ මාත්‍ය.
බොහොම පින් පුල් මහත්මේ, අපි ආරාධනා කරමු නේද මේ සම්බන්ධ වෙලා ඉන්න අයට වාර්තා ඉදිරිපත් කරන්න කියලා. මම සම්බන්ධ වෙලා සිටින ඔබ සැමට මම ආරාධනා කරනවා මේ හෑන්ඩ් සූම් සතාක්ෂණිය ඔස්සේ හෑන්ඩ් රේස් අත ඔසවලා ඔබගේ සතිමත් වීමේ අත්දැකීම් අපහා සම්බන්ධ කරගන්න ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා උන්වහන්සේගෙන් පිළිතුරු ලබා ගන්න නාමන්ත මහත්මයා ඔබට පුළුවන් ඔබගේ අත්දැකීම අපහ බෙදා ගන්න.
බොහොම පින් පද්මනන්ද අවසරයි ස්වාමීන් වහන්සේ මට කෙටියෙන් මෙහෙම දෙයක් ප්‍රකාශ කරන්න කැමති. දැන් යමක් හිතර තොරතුරු ගොඩක් ගලාගෙන එද්දී එහෙම නැත්නම් අර මේ එහි හිතේ සිතුවිලි නිකන් වැල්ලනු කැඩි ධාරාවක් වගේ එන වෙලාවට ඒක දිහා බලාගෙන ඉද්දී මම සාමාන්‍යයෙන් නිකම්ම බලාගෙන ඉන්න එක කරන්නේ. නමුත් එහෙම නැතුව ටිකක් ඒකෙන් ඈත් වෙලා ඉන්න වගේ උත්සාහයක් ගන්න ඕනද කියලා හිතෙනවා. මොකද සමහරලාට දැන් සතිය දිනු වෙනකොට අර හිතට එන දේවල් බලනකොට වැඩි වැඩියෙන් බලන්න හැකියාවක් එනවා. දැන් ඉස්සර නම් එහෙම දෙයකට සංවේදී වෙන්නේ නැහැ. නමුත් මෙතනදී එහෙම එකක් තියෙන සංවේදී බවක් ටිකක් වැඩි වෙන බවක් පේනවා. ඒකට ඊට පස්සේ කලින් නොතිබුණු ප්‍රශ්නයක් වගේ එන්නේ සමහරලාට. මට නම් මේ වගේ දෙයක් අපි හිතමු මොකක් හරි දෙයක් අපි හිතමු දැන් කාට හරි අනතුරක් වුණා කියලා හරි එහෙම දෙයක් හරි අහන්න ලැබුණාම ඒක ඉස්සරට වඩා නොදැනෙන තරමක මේ පැතිකඩ වලින් පෙනෙන්න ගන්නවා. එතනදී වැඩිය හොඳ ටිකක් තමන්ගේ ආරක්ෂාව පිණිස යම් දුරස්ථභාවයක් එතන මානසිකව හදාගන්න එක කියලා මට හිතෙනවා සොයිනස. ඒ සම්බන්ධ ඔබ වහන්සේකින් යම් උපදෙසක් ලැබෙනවා නම් හොඳයි. බොහොම පින් සොයිනස.
ඔව් ඒක තමයි මාතර සදාන් කරේ. මේ අපිට දැන් අපේ දැන් අපේ ඇතුළත කතාව නැත්නම් අපේ එන සිතුවිලි මොකක් හරි ප්‍රශ්නයක් එක්ක නම් අපිව ටිකක් කලඹන එකක් නම් අපිව ටිකක් කවුස්සන එකක් නම් අපේ දේශේ රාගය වැඩි කරන එකක් නම් අපි කරන්න ඕනේ අර වේදනානුපස්සනාවට නැත්නම් මේ වේදනාවට හිත තියන්න මේ පුළුවන් නම් අපිට ඒක චුට්ටක් අර කතාව පොඩ්ඩක් මග අරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් අමාරුයි නම් අපිට පුළුවන් කයට හිත තියලා පොඩ්ඩක් ඒක ඈත්මෑත් කරගන්න. සිතුවිලි වලදීත් ආනාපානේ වගේමයි ටික කාලයක් බලද්දී අර ආනාපානේ තියෙන විසිතුරු gati අඩු වෙලා නිකන් ආනාපානේ තිබ්බත් එකයි බැලුවත් එකයි නැතත් එකයි වගේ gatiයකට එද්දී සිතුවිලි වලත් ඒ වගේම නිකන් මේක බලන්න දෙයක් නැහැ ඉතින් මේකේ තියෙන්නෙම අසුචි ගොඩක් තමයි කියන හැඟීමත් එක්ක මේක මේ ආනාපානේ සහ වේදනා සහ මේ සිතුවිලි රූප කියන දේවල් ඔක්කොම හරියට නිකන් පෘථුවියෙන් ඇතුලේ වෙන වැඩක් අභ්‍යවකාශයට ගියාට පස්සේ තියෙන මේ ඈත් වීම නැත්නම් අභ්‍යවකාශයෙන් ඉඳන් පෘථිවිය දිහා බලද්දී පෘථිවිය ඇතුලේ තියෙන කිසිම ප්‍රශ්නයක් අර අභ්‍යවකාශින් එක්කෙනාට අදාළ නැහැ වගේ මේකෙන් අපිව ටිකක් හිමීට ඈත් කරනවා. මේ තියෙන මේ සියලුම අරමුණු ඔස්සේ අරමුණු ඒක මේ රූපද සද්දද ගන්ධද මේ ආනාපානේද වේදනාවද මොකද්ද කියලා නැහැ. ඒ හැම දෙයක්ම දුකට දාලා මේකෙන් ටිකක් ඈත් වෙන ගතිය ස්වභාවිකවම එන ගතියකට තියෙනවා. ඒක සමහර මේ වෙලාවලට සමහර කාලවලට නිකම්ම අපිට ඒක මේක බලන්න පුළුවන් ගතිය අපිට එනවා කියලා නිකන් අනාත්මය ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඒකෙදී අපිට මේ ඒකට ප්‍රධාන මේ අනුග්‍රහයක් තමයි මේ මේවා දැකලා දැකලා අපිට නිකන් අපි ගැනම කලකිරෙන එක හරි වටිනවා. කලකිරීම කියන්නේ බයලජ්‍ය දෙයක් ඇතිවීම නැත්තම් අපි මේ ඉල්ලම් කන ගතිය අපි දකින්න එක. ඒකෙන් තමයි අර අවිද්‍යා ගතිය අඩු වෙන්න හේතු ප්‍රධාන හේතුව තියෙන්නේ. අපිම මේ දැක ගන්න ඕනේ මේ මොනවා හරි දෙයක් ආරංචි වුණාට පස්සේ මොනවා හරි දෙයක් අපිට මේ හිතට අරමුණක් ආවට පස්සේ අපි ඒකත් එක්ක පොරබැදීම ඒකත් එක්ක ඇතුළත හදන කතාව ඒක කොච්චර දුරකට අපි අරන් යනවද ඒකෙන් අපි කොච්චර මේ යට වෙනවද ඒකට කියන කාරණියත් එක්ක ඊට පස්සේ අපිම අපි ලැජ්ජා කරගද්දී අපේ හිතම ඊට පස්සේ මේ අරමුණුත් එක්ක පොරබදන ගතිය ඊට පස්සේ මේවට කතන්දර හදන ගතිය ඉබේ අඩු වෙන ගතියක් එනවා. ඒක ටික කාලයත් එක්ක වෙන්නේ. අර පොරවේ මිටට සමාන කරන්නේ ඉතින් පොරවේ මිට මේ සෑහෙන කාලයක් පාවිච්චි කරපු පොරවක මිට පොලිෂ් වෙලා ඒක වාර්නිෂ් කෑවා වගේ හරි ලස්සනයි. ඉතින් ඒකෙදි ඒ මට්ටමට එන්න එක දවසකට ලී කුඩු මෙච්චර කයින් වුණා කියලා කියන්න බෑ කිසිම කෙනෙක්ට. පාවිච්චි කරන්න අන්තිමට පොලිෂ් වෙනවා වගේ මේක ටික ඈතකට යද්දි එතකොට තේරෙනවා මෙන්න මේවට කතන්දර හදලා වැඩක් නැහැ. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් කතන්දරයක් හදන්න මේ හිත බේරගන්න අපිට වෙන මේ හිත බේරෙන මේ කතන්දරයකට අපිට යොමු කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් මෙහි આવොත් මොකක් හරි ප්‍රශ්නයක් වැඩි වුණොත් එහෙම මේ මොනවා හරි ප්‍රශ්නයක් આવොත් එහෙම ඔය ලීයක් අරන් කියතෙන් කපද්දි මේ අනිවාර්යෙන් ඇතුළත කතන්දරයක හිඳන් ලීය කැපුවොත් එහෙම ඇඟිල්ලත් කපා ගන්න වෙනවා. එතකොට කරන්නේ මීට අර කරන වැඩේට අවධානය දුන්නාට පස්සේ ඇතුළත මීට අර කතාව ටිකක් අයින් වෙලා වෙන කතාවකට යනවා. අන්න ඒ වගේ මේක අපිට ඒකත් ස්ටඩි කරලා ඒකත් පාවිච්චි කරන්න පුළුවන් ආනාපානේ වගේම නැත්නම් වේදනානුපස්සනාව වගේම චිත්තානුපස්සනාවත්. එතකොට ඉතින් ඊට පස්සේ තමයි ධම්මානුපස්සනාව මේ නීවරණ ගැන මේව වැඩ කරන ඒවා කරන පිළිවෙල ඒ ඔක්කොම වැඩ කරන්න ගන්නවා හතරම ඔය වගේ වෙදි. මට හිතෙන්නේ ඒ වගේ දෙයක් තමයි මේ ඇහුවේ කියලා.
එහෙමයි සොයනන්සී, ඒ වගේ දෙයක් තමයි ඇහුවේ. එතන ඔබවන්සි කියන එක තේරුණා අර ටිකක් පල්හැට එන්නේ කියලා. ධම්මනු චිත්තානුපස්සනාව වගේ වෙන් පල්හැටවිල්ල වේදනානුපස්සනාව උත්සාහ කරලා ඒක දැන්නම් කායනුපස්සනාවට වගේ එන්න කියලා තමයි අදහස ආවේ. කායනුපස්සනාවට ආවම සොයනන්සී කය කොහොමත් අර එන මේ වේදනාව හරි අරමුණේ තියෙන මේ ඒ මොහොතට බලපාන ඒ සියුම් තත්ත්ව වලට අවකාශයක් අතරමැදට හදලා දෙනවනේ. ඒ එතන දුරස්ථ භාවයක් හදනවනේ. ඒ පැහැදිලි සොයින්න තියෙන කරලා බලන්න පුළුවන්. මට හිතෙනවා එහෙම කරනකොට මොකක් හරි හොඳ දෙයක් වෙයි කියලා.
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මොනවා කරන්නද ඉතින් අපි කරගෙන යන්නව කරන්න දෙයක්වත් නැහැනේ.
ඔව් දැන් මේකේ තර බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන දැන් පහුගිය කාලෙම මාස 5ක් 6ක් අපිට ලෝකේ විවිධ ලංකාවෙත් ලෝකේ අනිත් තැන්වල තියෙන තොරතුරු ඔක්කොම නෙගටිව් තොරතුරු නිසා වෙන්න
ඇති. ඔව් ඒක තමයි ඒක තමයි. ඒක හොඳට තේරෙන්නේ ඒ තොරතුරු ටිකට නැතුව ගිහිල්ලා කාලයක් යනවා නේද? එතකොට ඔළුවේ අර තියෙන ආතති ගතිය නැති වෙලා ගිහිල්ලා ඒ ස්ට්‍රෙස් එක නැති වෙලා ගිහිල්ලා මේ 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 ප්‍රශ්න තමතක වෙනවා. එහෙම ප්‍රශ්නයක් මේ ලෝකේ ලංකාවේ තිබ්බද කියලා තමතක වෙන දවසක් එනවා. අන්න එදාට තේරෙනවා යකඩෝ මේක ආයේදී මගේ ඔළුව ආයේ මේ මේ තද වෙනව නේද? මගේ ආයෙ අර කෙලස් ටික ඇවිස්සෙනව නේද කියන එක තේරෙන්නේ අර ටික කාලයක් ගිහිල්ලා පොඩ්ඩක් නිදහස් වුණාට පස්සේ. එතකොට ඔව් එතකොට සමහරවිට අර අර මේ ආයේ ප්‍රශ්නයක් ආවොත් බලන් හිතෙන්නේ නැහැ. එතකොට තේරෙනවා අර දුක මොකද්ද කියලා. අර අර බැලීම හරහා එන දුක. නමුත් අපිට තියෙනවා අර පුරුද්දට අර මේ මේ බලන් හිතෙන ගතිය සහ ඒක බැලිය යුතුයි කියන ගතිය. ඉතින් ඒක අර ටික 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 කාලයත් එක්ක තේරෙන්න ගත්තට පස්සේ එතනින් තමයි ගැලවීම තියෙන්නේ.
ඒ එතන තමයි සමහරවිට ඒකත් හරියටම හරි. දැන් අර අපිට බලන් නැතුව ඉන්නවා කියන එක ප්‍රැක්ටිකල් නෑ.
නෑ නෑ ඒක ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බලන්න වෙනවා. හිත යනවා.
ඔව් බලන් නැතුව හිටියොත් ඒක
ප්‍රායෝගිකව දැනගන්න ඒක බලනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ බලන අතරේ මම වෙනදට වඩා නැට්ට පාග ගන්නවද කියන එක ඔස්සේ අපිට අපේ හිතේ දියුණුවත් එතනින්ම බලන්නත් පුළුවන්.
අන්න හරි සොයනවා.
ඒකයි ප්‍රායෝගික දේ.
අන්න හරි. එහෙමයි සොයනවා. බොහොම පැහැදිලි. බොහොම පින්නුවා සේරතුන් සරණයි.
තුන් සරණයි.
පන්දුල සොයිස මහත්මයාට දැන් අන්මියුට් කළා. තමුන්ගේ ප්‍රකාශ කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි. අවසරයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සොයනස මම මේ ටික කාලයක් ආවේ නෑ. පොඩ්ඩක් මට හිතුණා පොඩි ප්‍රකාශනයක් විදිහට මම ගියා ස්වාමීන් වහන්ස කැනඩාවට. පවුලේ වෙඩින්ක් තිබුණා ඒකට. ඉතින් ටික කාලයක් හිටියා. ඉතින් ස්වාමීන් වහන්ස මම බැලුවා මේ ප්‍රතිපදාව කොහොමද මේ ක්‍රියාත්මක වෙන විදිය ගැන පොඩ්ඩක් විපරමින් හිටියා. ඇතැම් සන්නස මේ වගේ ප්‍රතිපදාවක් කිරීම ලොකු සතුටක් කියලා හිතුණා. ඉතින් මම ඒකයි අද ඇත්තටම ප්‍රකාශයක් කරන්න කියලා හිතුණා. ඒ කියන්නේ අපි අපේ අර සුපුරුදු පරිසරයේ නොහිටියත් පිට තැනක ඉතින් වෙන තැන්වල විවිධ තැන්වල හිටියත් මේ ප්‍රතිපදාව වැඩිම හරියට මේ ප්‍රයෝජනවත් කියලා විශේෂයෙන් මේ ප්‍රශ්න එහෙම තියෙන වෙලාවක සම්නාසය දැන් වෙඩින්නක් වගේ වෙලාවක සමහරක් විට බොහොම ආතතිගත අවස්ථාවක් මම දැක්කා. ඒ වගේ වෙලාවක සම්නාසය අර නොගැටි ඉන්න පුළුවන් ගතිය, කියන්නේ ප්‍රශ්නත් එක්ක සම්බන්ධ නොවි ඉන්න පුළුවන් ගතිය හරියට මේ ප්‍රයෝජනවත් වුණා කියලා මට හිතුණා. ඉතින් මම හිතුවා ඉතින් ඇත්තටම කියන්න මේ කරගෙන යන දේවල් හරියට ජීවිතයට මේ ප්‍රයෝජනයක් තියනවා කියලා. ඒකම සාමාන්‍යයෙන් මගේ මේ ප්‍රැක්ටිස් එක ගැන කිරීම වචනයකුත් කිව්වොත් හොඳයි කියලා හිතුණා. සාමාන්‍යයෙන් මට තේරිච්ච එකක් දැන් සක්මන හරි පරයන්කේ හරි මුල් විනාඩි කීපය තුල විනාඩි 5 හරි 10 තුල පුළුවන් තරම් මේ සක්මනේ කයට දැනෙන දේටම හිත ගන්නවා නම් ටිකක් මට වැටහුණා සන්නසේ එකදී මේ බාහිර සිතුවිලි තියෙනවා, සක්මනත් කරගෙන යනවා. හැබැයි ඒ සිතුවිලි වලට එච්චර ඇලෙන් මේ බලන්නේ නැතුව, ඒ කියන්නේ මේ අවධානය යොමු නොකර සක්මනේම යෙදී කෙන හිටියම එතන පොඩි ඒන අර ඒ සතිය ප්‍රගුණ වීම තුළ ඊට පස්සේ දැන් අපිට ආයි සිතුවිලි ආවොත් ඒ වගේ බාහිර සප්ත එහෙම ආවොත් ඒව දිහා ටිකක් අර දුරස්තව ඒ දිහා බලන්න පුළුවන් හැකියාව ටිකක් හොඳට තීරෙනවා සමහරවිට. ඉතින් එතකොට කියන්නේ එන සිතුවිල්ලකුත් ඇවිල්ලා යන්න දෙන්න පුළුවන්, ගැටෙන්නේ නැතුව. මේ ඒ වගේ මට හිතෙන සමහරවිට මුල් කාලේ විනාඩි 5-10 තුළ ඒ පරිරංකේ වුණත් මේ ඒක හොඳට පාඩි වෙන එක, ඒ ගැනම කය හරි ආස්වාස ගැන අවධාන යොමු කරාම මේ එන අනිත් බාහිර දේවල් ගැන ඊට පස්සේ හොඳට අවධානයකින් ඒ ගැන බලන්න පුළුවන් කියලා. එච්චරයි සොමනස මට කියන්න
තියෙන්නේ. ඒක තමයි ඒ වගේ අවධානයකින් බලන්න පුළුවන් සහ ඊට පස්සේ වේදනාවන පස්සෙන්ට ගියාට පස්සේ මේ එන කරදර වලින් පොඩ්ඩක් ඈත් වෙලා නිකන් ඒක දිහා බලන්න පුළුවන්. මේ කතාවට හිත යවන්න නැතුව ඒකෙන් ටිකක් පහසුයි. ඊට පස්සේ කතාව ටිකක් බලන්න මේ දේවල් ටික අපිට මේ ප්‍රැක්ටිස් කරාට තේරෙන්නේ නැහැ. ඒකදී අපි මුලින් එන්නට ඉතින් මේවා ප්‍රශ්න ඉතින් අපිට. හැබැයි ඒ වගේ මේ ප්‍රායෝගික ජීවිතයේ ওই වෙඩින්නයක් හරි මලගයක් හරි අවස්ථාවක නැත්තම් Tamanට කරදරයක් වෙච්ච අවස්ථාවක වගේ මූණ දෙදී තමයි තේරෙන්නේ මේ කරපුවා ප්‍රතිඵල. එතකොට තේරෙනවා දෙයියනේ මේවැම් මේ ඈත් වෙලා ඉන්න පුළුවන්කම ආවේ මේ පොඩි සරල දේ ප්‍රැක්ටිස් කළා නේද කියන එක තේරෙන්නේ අන්න ඒ වගේ ප්‍රායෝගික අවස්ථාවකදී. ඉතින් ඒ වගේ අවස්ථාවකට මුලින්ම මූණ දීලා භාවනා කරන්න බෑ. හැබැයි භාවනා කරපු කෙනෙක්ට මුලින් සතිය වඩපු කෙනෙක්ට ප්‍රතිඵලය දෙන්නේ Tamanට මේ කරදරයක් මොකක් හරි හිත කලඹන තැනකට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ මිනිස්සු කොච්චර කලඹිලාද. මේ පොඩි දෙයකින් මිනිස්සු කොච්චර කැළමෙනවද, පොඩි සංගීතයකින් කොච්චර කැළමෙනවද. මට අපේ මේ මං වැඩ කරපු වැට්‍රියේ දවසක් මේ අවුරුද්දේට තියෙන පාටි එකදී මේ ඒකේ හිටියේ මේ ඉලෙක්ට්‍රොනික මදබෝඩ් හදන කම්පැනි එක, ඒකේ ගෑනු ළමයි හිටියද 800ක් විතර වැඩ කරා. ඉතින් ඒකේදී පාටි එකක් තියෙනවා හැමදාම අවුරුද්දට. ඊට පස්සේ ඒ පාටි එකේදී මම බැලුවා එලි වෙනකන් නටනවා මේ කෙල්ලන්ට මහන්සිත් නැහැ. මම බැලුවා දෙයියනේ මම පොඩක් ගිහලා නටලා බැලුවට පස්සේ මට පැයක් නැට ගන්න බෑ, මට මහන්සි. ඉතින් මං ගිහලා ඉඳගෙන පැත්තකින් නම් බලන් ඉන්නවා යකෝ මුණ්ඩ පිසුද මට පිසුද කියලා. ඉතින් හොයා ගන්න බෑ මේ මොකද්ද තියෙන මේ ඩ්‍රයිව් එක කියලා. මේ විදිහට මේ නටලා සින්දු කියලා බීලා මාත් එහෙම හිටිය චරිතයක් තමයි. නමුත් මට එක වෙලාවකදී මේ පැත්තකින් නම් බලන් ඉඳි වෙහෙස වෙලා එතනදි මට හිතුණා යකෝ මේ මොකද්ද මේ විකාරය කියලා. ඉතින් අර ඒ වගේ එකක් හිතෙන්ඩත් අපිට මේ වගේ හොඳ මේ පැට්‍රිස් එකක් තියෙන්න ඕනේ. හොඳට මේ පැට්‍රිස් එක හරහා තමයි අපි සාමාන්‍ය ජීවිතේට ගිහිල්ලා අපි ඒ කරන වැඩම කරද්දී වෙනදට වඩා අපිට දැනුමක් එනවා අපේ හිතයි සහ අනික් අය කරන වැඩ මේ කරද්දී අපි කොච්චර මේක ඈත් වෙලාද කියලා තේරෙන්නේ. ඒ වගේ තැනක සහ කාලයත් එක්ක, ඒක මේ අපි කරන කාලයත් එක්ක කරපු කාලයත් එක්ක මේ ටික ටික තේරෙන්න ගන්නවා. එතකොට තමයි මේක මේ ඇත්තටම මේ අදහනවට වඩා මේකේ තියෙන ලොජික් එක, මේකේ තියෙන තර්කය, මේකේ තියෙන වටිනාකම තේරිලා මේකට නැවත නැවත කිරීමකට හිත එන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් මට වහන්සේ කිව්ව එකත් තේරුණා. ඒකම තව පොඩි දෙයක් ස්වාමීන් වහන්සේ කියන්න කැමති. මම උත්සාහය කරා මේ පවුලෙම කීප දෙනෙකුට මේ ගැන කියලා දෙන්න කියලා. මට ඒකත් තේරුණා සමහර කොච්චර මේ වයස ගියා කොච්චර අමාරුද කියලා. කියන්නේ ඉගෙනගත් වයකට මේ ප්‍රතිපදාව කියලා දෙන එකත් කොච්චර අමාරුද කියලා. ඉතින් මේ
මරණයක් ආයේ මේ කියලා මොකද එතකොට තේරෙයි මේ මොකද්ද අපි මේ කරන වැඩේ තියෙන අමාරු. ඒව තියෙද්දිත් කරන්න කියලා තමයි අපි ලොකු දාන්නේ. කියන්නේ ඉතින් මේ මාත්‍ර වැඩි කරා. ඉතින් හරි අමාරු. ඒ කියන්නේ ඒ කෙනෙක්ට තේරුම් කළා දෙන්න.
ඒක ඉතින් මේ මහිතුව මේ අපි කරගෙන යන වැඩසටහන ඇත්තටම එන අය ලොකු කාතකට වාසනාවන්තය කියලා. ඒ කියන්නේ මේ වගේ එකක් ජීවිතේ කොයි වෙලාවෙ හරි මේක සම්බන්ධ කරගන්න ලැබිච්ච එක ඉතින් ලොකු වාග්යක් කියලා හිතුණා ස්වප්න.
ඔව් හරි.
තේරුවන්
සර්. තේරුවන් සර් නෑ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තවත් එක්කෙනෙක් අත උස්සලා තියෙනවා ජීඑල් කියලා. එයාටත් පුළුවන් මේ වෙලාව ගන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, මම මනෝජ් කතා කරන්නේ. ඔබ වහන්සේ කාලෙකින්
ඉන්නවද ජීවිතන් අතර ඉන්නවනේ?
ඉන්නව නොමැරි ඉන්න ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අර මේ ඔබ වහන්සේ අර පාටි එක ගැන කියපු ඉඳ මම මේ මටත් මේ අත්දැකීමක් ඔබ වහන්සේක හුමාරු කර ගැනීම සහ ඒ පිළිබඳව උපදේශයක් ලබා ගැනීම. මේ ස්වාමීනා දැන් මේ සක්මන ඊට පස්සේ පරයන්ක ඔය දෙකේ යෙදුනහම සමහර දවස්වලට ඩීප් රිලැක්සේෂන් එකට ලොකු සාමාන්‍ය රිලැක්සේෂන් එකට එහා ගිහිල්ලා ඒක සෑහෙන ගැඹුරු මට්ටමක රිලැක්සේෂන් එකකට පත් වෙනවා. එතකොට දැනෙනවා නිකන් මුළු ඇඟම පිනා ගිහිල්ලා වගේ තත්ත්වයක් ඇති වෙනවා. කිසි කරදරයක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකත් එක්ක ලොකු කම්මැලිකමක් තියෙනවා. ඉතින් ඒ කම්මැලිකමත් හරි ෂෝක් කියලා තමයි මේ පේන්නේ. එතකොට එහෙම මුළු දවසම වගේ ඉන්න පුළුවන්. එහෙම ටිකක් කල් ඉන්නකොට ආපහු ඒ රිලැක්සේෂන් එක නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒ රිලැක්සේෂන් එක තියෙන දවස් වලට වැඩ ගන්නවා, බස් වල යනවා, මේ ජොබ් එකේ වැඩ කරනවා, උගන්වනවා, ඔක්කොම කරනවා. ඒ රිලැක්සේෂන් එකෙන් මෙහෙම කරගෙන ගිහින් හැබැයි දවස් දෙකක් තුනක් යනකොට ඊට පස්සේ ඒක නැති වෙලා ගිහිල්ලා ඒක සාමාන්‍ය මට්ටමක රිලැක්සේෂන් එකක් බවට පත් වෙනවා. අර ඩීප් රිලැක්සේෂන් එකේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ ලොකු කියන්නේ බාහිරෙන් එක එක ජාතියේ පෙළඹවීම් තිබ්බට ඒ පෙළඹවීමකට යන්න මොකද ඩ්‍රයිව් එකක් එන්නේ නැහැ. හැබැයි අර ඩීප් රිලැක්සේෂන් එක අයින් වුණාට පස්සේ මොකක්ද එනර්ජි එකක් එනවා ඇඟ ඇතුලෙන්. සැහෙන නිකන් අර නිකන් අපි නිදාගෙන ඉඳලා නැගිට්ටට පස්සේ නිකන් තිබ්බ කම්මැලිකම මොනවාද මේ ඇඟේ පතේ අමාරුව ගිහිල්ලා වගේ ආපහු නටන්න පුළුවන් වගේ ලොකු ශක්තියක් එනවා. ඒකත් එක්ක ඉතින් ආපහු අර ඇක්ටිවිටීස් වලට, ඒ කියන්නේ ගොඩක් පාටිස් වලට, ඊට පස්සේ මේ ඔය ස්පෝර්ට්ස් පැත්තේ දේවල් වලට ගිහිල්ලා ඉතින් ගොඩක් ඉතින් නටනවා. එතකොට අර රිලැක්සේෂන් එක නෑ, එහෙම නටලා නටලා එතකොට ආපහු ඇඟට හරිම මහන්සි තෙහෙට්ටුව. හැබැයි ටිකක් වෙලා කරනකොට ඒ තෙහෙට්ටුව විඩා වෙනවා. ඒක ආවට පස්සේ මම ආපහු කරන්නේ අර මේ පරයන්කයට සහ ඒක ඒ හැම දවස් වලටත් පරයන්කය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. සමහර දවස් වලට සක්මන සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ විට සක්මන සති අන්තයේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ ඩීප් රිලැක්සේෂන් එකේ නැතිව සාමාන්‍ය රිලැක්සේෂන් එකේ ඉන්නකොට අර වගේ ඇක්ටිවිටීස් වලට ගොඩාකට ගියාට පස්සේ ආපහු වෙහෙසයි මහන්සි ඇවිල්ලා ආපහු සක්මනට පරයන්කයට ගිහම ආපහු යනවා අර ඩීප් රිලැක්සේෂන් මට්ටම් වලට. ඉතින් ඒක චක්‍රයක් විදිහට අර මේ ඔය වයිබ්‍රන්ට් ඉවෙන්ට්ස් වලට යන එක සහ නොයන එක යනවා එනවා යනවා එනවා වගේ කැරකි කැරකි තියෙන ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක ඔබ වහන්සේ ඉදිරිපත් කළා මොකක් හරි ඒ පිළිබඳව මම කරන්න උන දෙයක් තියෙනවද නැත්නම් එහෙම ඉන්නද කියලා පොඩ්ඩක් අහන්න ගත්තේ.
ඒකෙදි ඇත්තටම දැන් අපේ හිත දන්නවා අර ඩීප් රිලැක්සේෂන් එකත් එක්ක, නැත්තම් අපේ තියෙන තැම්පත් භාවයත් එක්ක, ඒ විවේකයත් එක්ක ඇත්තටම අපිට ඉන්න තියෙනවා නම් දවස් 365ම හොඳයි. නමුත් වැඩේ තියෙන්නේ ඒක මහා කම්මැලි, ඒක මහා ඒකේ එක දිගටම ඉඳගත්තට පස්සේ මහා මේ ජීවිතේ නිකන් නල් නිකන් ඒක නිකන් කිසි අර මෙලෝ රහක් නැහැ කියන ගතියට එනවා. ඉතින් ඒකත් එක්ක තමයි එන ගතියත් ඒකට තමයි අපේ මේ 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 ඇත්තටම කෙලස් කියන්නේ. නැත්තම් ඒකට තමයි අපේ තණ්හාව අවිද්‍යාව කියන්නේ. ඉතින් ඒකත් එක්ක අපිව නැවත අරගෙන යනවා අපේ සමාජෙට. ඒකත් එක්ක අපි නැවත අපිව අරන් යනවා අපේ තියෙන ස්පෝට්, නැත්තම් ওই තියෙන මිත්‍යා සමාධි හතක් තියෙනවා. ඒ හතටම අපිව අරන් යනවා. මේ චිත්‍ර නැටුම් සංගීත, ඒ වගේම ලිංගිකත්වය, එතකොට මේ ඒ වගේ තියෙන ස්පෝට් අනම් මනම් තියෙන හැම මද්‍රව්‍ය, ඒ වගේ හැම දෙයකටම අපිව අරන් යන්නේ අර 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 තියෙන විවේකේ කඩලා අරගෙන යන්නේ තණ්හාව කියන පුද්ගලයා. ඒක නොදැකීම අවිද්‍යාව තමයි අම්මයි තාත්තයි වගේ යටින් ඉන්නේ. ඉතින් ඒක අරගෙන ගියාට පස්සේ වෙනදට වඩා ටික වේලාවකින් තේරෙනවා මේ මහන්සිය. වැඩිපුරම තේරෙන්නේ ඔළුව ඇතුළ ක්‍රේල් වෙනවා. නැත්තම් ඔළුව ඇතුළ ඔළුව නිකන් රිදෙන්න ගන්නවා. වෙනද රිදුන්නේ නැහැ. නමුත් දැන් තේරෙනවා මේ ඔළුව ඇතුළ රිදීමක්. ඒ රිදීම තේරෙන්නේ ඇත්තටම මේ වේදනානුපසනාව අපිට දැන් දැනෙනවා. ඒ කියන්නේ මොනවා හරි අරමුණක් ගත්තට පස්සේ මොනවා හරි පිස්සුවක් කෙලිද්දී ඔළුව කොච්චර ඇතුළත මේ වැඩ කරනවද, නැත්තම් මේ එනර්ජි එකක් මේ ඇතුළත දුවනවද, මේ නිදාගෙන හිටලා නිදාගෙන ඉන්න කොටිය හැරුවා වගේ මේ අපි ඒවත් එක්ක කොච්චර නටනවද කියන එක ඒ ටික ටික තමයි තේරෙන්නේ. ඒ ටික ටික තේරෙන්න මේකේ සඳහන් වෙන්නේ මේ පුළුවන් තරම් අර නිස්සද්ද වෙන මේ පැත්තක නැත්තම් මේ කැලේකට යන ගතිය මානසිකත්වයක් එනවා. නමුත් ඒකෙම ඉඳලත් බෑ වැඩ කටයුතු කරන්න ඕනේ. ඒකට අපේ සීලය ඇතුළත වැඩ කටයුතු ටිකක් හදාගෙන ඒ වැඩ කටයුතුත් එක්ක මේ විවේකයේ දරා ගැනීම තමයි මේ තියෙන මේ එක. හැබැයි මේ විවේකයේ ආව කියලා දරන්න බෑ. ගොඩාක් මන් දැක්කේ මේ සංඝ සමාජයේ එන්නේ ඇත්තටම නිවන් දකින්න තමයි. නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද කියලාවත් හොයාගන්න බෑ. ඒ කියන්නේ මේ සිවුරක් දාලා කැලීල රින්ගුවට පස්සේ ඇත්තටම මේ එයාට විවේකයක් තැම්පත් භාවයක් නිකම්ම හම්බෙනවා. හම්බුණාට අර කූඩැල්ල මෙට්ටේ තියන්න බෑ වගේ අර මේ කය පැවිදි කරාට හිත පැවිදි කළා නෙමෙයිනේ ගොඩක් වෙලාවට පැවිදි වෙන්නේ. එතකොට අර හිතෙන් අර මේ විවේකයේ දරන්න බැරුව එක එක දේවල් කරන්න යනවා. ඒ කරන්න ගියාට පස්සේ තමයි ගොඩාක් ගැටලු ඇති වෙලා සිවුරු අරින නැත්තම් පිස්සුව හැදෙන නැත්තම් මේ නිවන් දකින්න. ඒ තුනෙන් එකයි පිස්සුව හැදෙනවා නැත්තම් සිවුරු අරිනවා නැත්තම් නිවන් දකින්නවා නැත්තම් එළිලා මැරෙනවා. ඒ මට්ටමකට යන්න ප්‍රධාන හේතුව වෙන්නේ අර ඩ්‍රයිව් එක. අර ඇතුළත තියෙන එනර්ජි එක. ඒක එනවයි කියන්නේ අපේ තියෙන කර්ම විපාකවලට නැත්තම් අපේ තියෙන තණ්හාවට අපි ඒක අවුස්ස ගන්නවා. අවුස්සන්න ඒකෙන් අපිට අර නැති වෙන්නේ අපේ විවේකයේ තමයි. හැබැයි මේ එහෙම කියලා අපිට මේක පාරට මේ විවේකයට ගිහිල්ලා අර වැඩ ඔක්කොම නවත්තලා අපිට ඒ මට්ටමට යන්න මේ අපේ තණ්හාව ඉඩ දෙන්නෙත් නෑ. අපිට ඒක එහෙම වුණොත් අපිට ඒක ඊට වඩා ලොකු ආතතියක් වෙනවා. ඒතර අපි කල යුත්තේ පුළුවන් තරම් අපිට මේ හිතට පෙන්නලා දෙන්න ඕනේ මෙන්න මෙහෙම විවේක ස්ථානයක් තියෙනවා. මෙන්න මේ වගේ රිෆරන්ස් පොයින්ට් එකක් තියෙනවා. ඊට සාපේක්ෂව බලපංකෝ අනික් ඒවා ටික කියලා කිව්වට පස්සේ හිතම දවසක් බලනවා උඹට හොඳ මේක දරකද කියලා හිතම අනවා. හිත ඇත්තටම ඇතුළත ප්‍රවාසවරින්ද හිත තෝරගන්නේ අර විවේක ස්ථානයේ. නමුත් අපේ තියෙන මේ තියෙන පුරුදු වලට අපි යනවා අර වගේ වැඩවලට. ඉතින් ඒක කරන්න තියෙන්නේ දිගටම මෙහෙම කරගෙන යද්දී අපි අත නෑර මේක කරගෙන යද්දී තමන්ගේ හිතටම මේක පොඩ්ඩක් අවිද්‍යාව තණ්හා අඩු වෙන්න තේරෙනවා මේක මේ උපේක්ෂා මට්ටමකට නිකම්ම එන්න ගන්නවා. උපේක්ෂාව එද්දී ටිකක් පැත්තකට වෙන ගතිය තියෙනවා. ඒක කොහොමඩත් අවුරුදු 60 වෙන්නට පස්සේ වැඩේ වෙනවා මනෝජ්ජ. ඒකින්ද බය වෙන්න එපා. තව ටික දවසනේ. එතකොට අවුරුදු 60 වෙන්නට පස්සේ ඕක තේරෙනවා මේක මොනවා කරත් වැඩක් නැහැ කියලා. අපේ ආචිලා අතලට තේරෙනවා මේකේ මොන පිනුම ගැහුවත් වැඩක් නැහැ. අන්තිමට අඩි 6ක් යටට යන්න වෙන්නේ. ඉතින් එතකොට අම්මා ආච්චි සීයයි එහෙම හිතලා පොඩ්ඩක් පැත්තකට වෙද්දි තමන්ගේම පුතාලා දුවලා නැට්ට උඩ තියාගෙන නටනවා. දැන් සල්ලි හම්බ කරනවා, වාහන ගන්නවා, ගෙවල් දොරවල් හදනවා. ඉතින් එතකොට අර සීයයි ආච්චි බලාගෙන අනේ අපිත් ඔය ගොරා කරපල්ලකො අන්තිමට උඹලට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ඒ උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. ඉතින් ඒ උපේක්ෂාවට ඒ වයසිනුත් නිකම්ම යනවා. හැබැයි මේකෙදි කියන්නේ ඒ උපේක්ෂාවට මේ කලු කෙස් තිබියෙමි මුල වයසේම පුළුවන් තරම් අපි ඒ උපේක්ෂාවට යන්න උත්සාහ කරනවා. උත්සාහ කළා අපි මොනවත් නොකර ඉන්නව නෙමෙයි. කරන්න තියෙන වැඩ ටික කරනවා. කරන්න තියෙන යුතුයකම් ටික කරනවා. හැබැයි හොඳට දැනගන්න ඕනේ මේ නටන පිස්සුව මොකද්ද කියලා. ඒක එන්න තේරෙන ගතිය වැඩි වෙනවා. ඉතින් එතකොට මේ මනෝජ් අර තුනෙන් එකක් තමයි ඈ. එක්කෝ පිස්සුව හැදීම වල එක්කෝ මේ යන හරි නෑනේ මේ ප්‍රසිද්ධිය කියන්න හොඳ නෑ දෙන්න. වරෙන්කෝ වෙලාවක මං කියලා දෙන්න මොකද්ද වෙන්නේ කියලා. මේ උඹට මං සයිකියාට්‍රික් කවුන්සලින් මං කරන්න වරෙන් වෙලාවක. එතකොට මං කියලා දෙන්න ඉදිරි ටික.
එහෙමයි පිස්සදම තෝවාංශෝ ආගෙන එනවා නේද. උඩම කුටිය
දෙනවා උඩම කුටිය ඉන්නේ වරෙන් බය නැතුව. ඉදිරි ටික මං කියන්න නම් ඔන්න කියන්න පුළුවන් කියන්න බැරි ටික මං කියන්න ආවට පස්සේ. සතුටි කතා කරාට මේ කාලෙකින්
අවසරයි ස්වාමීන් වහන්ස. දැනට නම් අත උස්සලා ඉන්නේ නයි පද්මනෝර මහත්තයා.
බොහොම ස්තුතියි උපාලි මහත්මයා. දැන් මං අපේ වැඩසටහනේ අවසාන අංගය පුණ්‍යානුමෝදනා කිරීමට බන්දුල සොයිසා මහතාට ආරාධනා
කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සභාවෙන් අවසරයි. අද දිනත් අපගේ ස්වාමීන් වහන්සේලා දෙනම තම වටිනා සහම් කාරණා කමටහන් සාකච්ඡා වාරිකින් අපිට අනුග්‍රහ කරා. ඉතින් ඔබ වහන්සේලා ලබාගත් පින් ඒ වගේම අප ධර්ම ශ්‍රවණ වශයෙන් ලබාගත් සීලුම් පින් ප්‍රථමයෙන්ම වහන්සේලා දෙනමටම නිදුක් නිරෝගී සුව පිණිස ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිත් නිස්සාරණ ස්වාමීන් වහන්සේලාටත් මෙම පින් සාසනික සේවය කරගෙන යාමට අප උපකාරී වේවා. අප සියල්ලටම මේ සතිමත් ගමන මනාව ප්‍රගුණ කිරීමට හේතු වාසනා වේවා. ඒ වගේම මේ ක්‍රියාවට සහ සාදු කියා සම්මාදන් වෙන යම් නොපෙනෙන පිරිසක් ඇත්තම් එයට පින් අනුමෝදන් කිරීමට ගාථා සජ්ජායනා කරමු. දෙවියන්ට පින් දීම. එත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. දෙවියන් දෙපින්දීම. ආකාශත්තාච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තාච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තාච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. මිගේ ඥාතින්ට පිළිගන්න. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. ප්‍රාර්ථනා ගාථාව. විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. සෝනාසල වන්දනා කිරීමට අවසර
සුපත් වේවා.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හුන්තු.
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුපත් වේවා.
ත්‍යම්පි ඕකාස වන්දාමි බන්තේ
සුපත් වේවා.
සත්‍යම්පි ඕකාස වන්දාමි බන්තේ
සුපත්තේවා. අභිවාදන සීදිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.
සද්දසද්ස සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං. ආරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීලං දාවාසං බුද්ධ පුත්තං නමාමහං.
සුපත්තේවා සුපත්තේවා සුපත්තේවා.